ගරු විමල් රත්නායක මැතිතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 30ක්.
ගරු කථානායකතුමනි, විදේශ අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාව විවාදයේදී කරුණු ගණනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. මම ප්‍රථමයෙන්ම විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් වූ විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තිබෙන රවිනා තාරසිංහ මැතිතුමාට සුවපත් වෙනවා. එතුමාට විදේශ අමාත්‍යාංශය හොඳට ඒ වගේම රට වෙනුවෙන් සහය වැඩ කරන අවංක නිලධාරීන් ඉදිරියට ගැනීම වෙනුවෙන් විශාල වැඩ කටයුත්තක් කරන්න ශක්තිය ලැබේවා කියලා. ගරු කථානායකතුමනි, විදේශ අමාත්‍යාංශ සම්බන්ධ කරුණු ගණනාවක් තියෙන නිසා මම මුලින්ම කැමති විදේශ අමාත්‍යාංශයේ වැඩිපුර අවධානය ලක් වෙන දේශපාලන කරුණු වලට එන්න පෙර ඒ අමාත්‍යාංශයක් විදිහට එහි වැඩ කරන නිලධාරීන් විශේෂයෙන්ම තානාපතිවරුන් සහ අනිකුත් නිලධාරීන් සම්බන්ධ කරුණු කීපයක් මුලින්ම කියන්නේ. දැන් අපි දන්නවා කරු කථානායකතුමනි, විදේශ සේවය කියන්නේ දේශපාලන ඍජුව සම්බන්ධ දෙයක්. ඒ නිසා විදේශ සේවය තුළ අපේ රටේත් ලෝකෙත් පිළිගත් අදහසක් තිබෙනවා. විදේශ සේවය සඳහා එයට පුහුණු පුරුදු කරන ලද නිලධාරීන් වගේම යම් යම් අවස්ථාවන්වලදී දේශපාලන වශයෙන් තාක්ෂණික වශයෙන් වෙනත් ක්ෂේත්‍රවල දක්ෂතා තියෙන පිළිගැනීම් තිබෙන පුද්ගලයන් පත් කරනවා, පත් කළ යුතුයි කියන ස්ථාවරය අපිත් ඉන්නවා. නමුත් දැන් විදේශ අමාත්‍යාංශය තුළ අපි ගත්තොත් මේක වෙලා තියෙන තත්ත්වය ගත්තොත් පසුගිය අවුරුදු 10-15 තුළදී විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේත්, ඒ වගේම වර්තමාන මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ මහතාගේ යුගයේත් ගත්තොත් මේක දැන් සම්පූර්ණ වශයෙන්ම වගේ තානාපති සේවය දේශපාලන හිතවතුන්ගේ ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. මම ඔබතුමාට කියන්නම් ගරු, මම ඒ නිසා මේ පත්වේයා ඉන්න දේශපාලන පත්වීම් ලෙස සලකන්න පුළුවන් තානාපතිවරුන් අතර කීප දෙනෙක් සුළු පිරිසක් ඉතා හොඳ දක්ෂ අය ඉන්නවා. ඒ ගැන සැකයක් නැහැ. මම ඒක ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්නවා. නමුත් ගරු කථානායකතුමනි, ඔබතුමාත් හිටපු තානාපතිවරයෙක් නිසා මා මේ අවධානයට ඔබතුමාගේ තුමුකන් රටේ අවධානයට දැන් අද ගත්තොත් එහෙම ලංකාව ගත්තොත් දැන් එක්සත් ජනපදයට අපිට තානාපතිවරයෙක් නැහැ. ඒ වගේම බ්‍රිතාන්‍යයට අපිට විදේශ සේවයේ තානාපතිවරයෙක් ඉන්නවා. ඊට පස්සේ ඉන්දියාවට ඉන්නේ දේශපාලන පත්වීමක්, රුසියාවට දේශපාලන පත්වීමක්, චීනයට දේශපාලන පත්වීමක්, ජර්මනියට දේශපාලන පත්වීමක්, ජපානයට දේශපාලන පත්වීමක්, ඕස්ට්‍රියාවට තානාපතිවරයෙක් නැහැ, සෞදි අරේබියාවට දේශපාලන පත්වීමක්, ප්‍රංශයට දේශපාලන පත්වීමක්, සවුත් කොරියාවට දේශපාලන පත්වීමක්, කැනඩාවට දේශපාලන පත්වීමක්, මුළු සාක් කලාපෙම තානාපතිවරු ඔක්කොම දේශපාලන පත්වීම් තිබේ. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාල්, මෝල්ඩියස්, ආෆ්ගනිස්තාන්. එතකොට දැන් ඒ අතරින් එක්සත් ජනපදයේ තානාපතිවරයෙක් නෑ අවුරුද්දක් තිස්සේ. ඒ අතින් මම ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ගරු කථානායකතුමනි, ලංකාව ලෝකෙ සුපිරිමතම බලවතාවට පත් කිරීම සම්බන්ධ. ඒ කියන්නේ වොෂින්ටන් වලට තානාපති කෙනෙක් අවුරුද්දකින් පත් කළ නෑ කියන්නේ ලංකාව වොෂින්ටන් කෑ කරන්නේ නෑ කියන එකනේ. يعني ඇමරිකාවේ ජනතාවට ලංකාවෙන් තානාපති කෙනෙක් පත් කරන්න නැති තරම් අපි ප්‍රබලයි. ඒ ප්‍රබලත්වයට ලංකාව ගෙනාවු එක ගැන ජනාධිපතිතුමාටයි අගමැතිතුමාට ස්තුතිවන්ත වෙන ගමන් අපි විදේශ අමාත්‍යතුමාට යොමු කරන මොකක්ද මේ? ඉතින් එහෙනම් ෆොරින් සර්විස් එකක් ඕනේ නෑනේ. මුළු සාක් කලාපේ රටවල් වලින් අපි බූතාලන්ට අපේ එම්බසියක් නැහැ. අනිත් සියල්ලටම අපිට ඉන්නේ දේශපාලනඥයෝ. ඊට එහාට ගම මියන්මාරුත් එහෙමයි. මම මේ වෙලාව නිසා කියන්නේ නැහැ. මම මුලින් කිව්වේ ලෝකේ තියෙන දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් ඔක්කොම. ඒ 13න් UK වලටයි බ්‍රසල්ස් වලටයි විතරයි අපිට විදේශ සේවයෙන් ඉන්නේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා සාක් කලාපෙම නැහැ. ඉතින් ඒ නිසා මේක වැරදි. මේක වැරදි. ඉතින් මේක වැරදි වෙන්නේ මේ තානාපති සේවයට යනකොට ඒක යම්කිසි අපිට අද තියෙනවා මේ විශාල දේශපාලන අභියෝගයක් ජාත්‍යන්තර වශයෙන් දිනන්නේ, ආර්ථික අභියෝගයක් දිනන්නේ, ඒ වගේම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේක ඊටාම රටට කරන අපරාධයක් මේ. ඒ කියන්නේ තමුන්නාසලා ලංකාවේ හමුදාවේ ප්‍රධානින් වශයෙන් මාකරි වෙන සේවක කට්ටිය දානෝ වගේ මේ ඔබතුමාලා මේ කරන්නේ. ලංකාවේ ගුවන් හමුදාවේ ප්‍රධානින් වශයෙන් ඔබතුමාලා කෘෂි නිලධාරීන් දාන වැඩක් මේ කරන්නේ. يعني කෘෂි නිල කෘෂි කර්මයට ගුවන් නිලධාරීන් දානක වැඩදි වගේම ඒ වගේ මෝඩ වැඩක් මේ කරන්නේ. ඉතින් ඒ නිසා අපි බරපතල ලෙස මේ තත්ත්වය හෙලා දකිනවා. ඒකට තවත් හේතුවක් තියෙනවා. ඒක තමයි කරු කතානායකතුමනි දැන් මේ තානාපති සේවයට දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීමේ සමහරට විශ්‍රාම ගියපු තානාපති සේවයේ හිටපු අය විදේශ සේවයේ අය විශ්‍රාම ගියාට පස්සේ පත් කළ තියෙනවා. එතකොටත් ඒක දේශපාලන පත් වීමක් තමයි. ඉතින් අඬලා දොල්ලන්නේ ඕවා දාගන්නේ. ගොඩක් අය කෙනෙක් දෙන්නේ කම නැති වැඩකට අය ඉන්නවා මම දන්නවා ඒක. දැන් මේ ඔබතුමාලා පත් කරපු දේශපාලනඥයෝ ගත්තොත් පහුගිය අවුරුදු 10 12 වර්තමාන ආණ්ඩුව ගැන පමණක් නෙමෙයි මම කියන්නේ. මේ දේශපාලනඥයෝ ලංකාවේ කීර්ති නාමය ඉතිරුලා තින ටිකත් සහ මුලින්ම විනාශ කළ දාපු පුද්ගලයෝ. දැන් බලන්න පසුගිය කාලේ පත් කරා උදයන්ග විරතුංග මම ගැන කල්නාස කරන්නේ නැහැ. හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ ඥාතියෙක් වීම පමණ එකම සුදුසුකම තිබුණේ. ලෝක ප්‍රබලතම දේශපාලන වශයෙන් වැඩගත් රාජ්‍ය වෙච්ච එක්සත් ජනපදයේ තානාපති වශයෙන් පත් කළා. ගරු කතානායකතුමනි ඔහුට ඇමරිකාව තුල තානාපති ධූරයේ දරමින් ඉන්නකොට මූල්‍ය චෝදනා ලැබුණා. මූල්‍ය චෝදනාව ඇමරිකාවෙන් ඉදිරිපත් වුණා. ඊපස්සේ ਉਹ කැනඩාවට යන්න හැදුවා. ඒක අපි දන්නා තරමේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ විදේශ අමාත්‍යංශයට නතර කළා. මා දන්නා තරමේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන්න ඇමරිකන් තානාපති කාර්යාලයට කිසිම හේතුවක් නිසා මේ පුද්ගලයාත් සමග තානාපති තන්ත්‍රයෙන් අයින් වුණාට පස්සේ මේ ජාලි වික්‍රමසූරියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත් ගන්න එපා කියලා. ඒතරන්නේ බරපතල මූල්‍ය අපරාධ බදු පැහැර හැරීම හා තාක්ෂණික විධික්‍රම කෝස්සේ කරන ලද මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ චෝදනා ඇමරිකන් ආණ්ඩුවෙන් මේ ලංකාවේ තානාපතිවරයාට විරුද්ධව ඉදිරිපත් වුණා. මේ හරියට ගත්තොත් එක්සත් ජනපදයේ ඉන්න තානාපතිවරයා කියන්නේ ලංකාවේ විදේශ සේවයේ يعني පිළිගැනීම අනුව ගත්තොත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තත් ඉතින් පළවෙනි නිලධාරියා මේ වගකීම පැත්තෙන් ගත්තා. දැන් ඔහු වංචාකල් අහු වෙනවා. ඊට පස්සේ සිටිසන්ෂිප් එක ගන්න බොරු personal details දීලා අහු වෙනවා. මොකද්ද කරු කතා නැකද මේ රටේ තත්ත්වය? මොකද්ද ඔබතුමාගේ ආණ්ඩුමේ? දැන් ඒජාලි වික්‍රමසූරිය වරෙන්තු පිට ඉන්න ඇමරිකා පැනලා දැන් ආරංචි මම දැන් ජෝර්ජියාවක හරි හැංගිලා ඉන්නවා කියලා. මොකද්ද මේ? එනිසා ඒ ජාලිය වික්‍රමසූරිය ඒක කෙනේ. ඊට පස්සේ උදයංග වීරතුම්. දැන් ලංකාවේ තානාපති සේවය අය දැන් ඉන්නේ රෙඩ් ලිස්ට් එකේ. ඉන්ටර්පෝල් ලිස්ට් එකේ නා උඩ ඉන්නේ. يعني ෆොරින් සර්විස් එක තමුන්නාසලා ෆ්‍රෝඩ් සර්විස් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ තමුන්නාසලා ගාණ්ඩේ ඔය රාජපක්ෂගේ ඔබතුමාලා පත් කරා කටාරවලට කතානාපති රේල් ඒස් පීලියන එකේ. රාජපක්ෂ පුතුන්ගේ බෑග් ගදගෙන යන එයා එතුමා ෆොරින් සර්විස් එක පෝට සර්විස් එකක් කරා. ඊට පස්සේ එතන ඉස්කෝල වලට කඩාගෙන පැනලා එක එක අඩුපාඩුකම් කළා. ඊට පස්සේ අපි හයි පෝස්ට් කමිටියකට විරුද්ධ වෙද්දී කිසිදු හේතුවක් නිසා නෙමෙයි අපි වගකීමෙන් කව ගරු කතානායකතුමා සාක්ෂි ජයන්ජාතිලක මහතා රුසියානු තානාපති වර්ෂයෙන් පත්කොට අපි කිව්වා ජයන්ජාතිලක මහතාගේ දේශපාලන එතුමා දේශපාලනඥයෙක් එතුමා එක්තරා පක්ෂයක පුද්ගලයන් වෙනුවෙන් දේශපාලන කැම්පේන් කරුවේ දේශපාලන ප්‍රචාරකයෙක් අපි එතුමාට කිව්වා ඔබතුමාට තානාපති කටයුතු කරන්න බෑ හැබැයි ඒ තානාපති සේවය හරහා ලැබෙන වාර ප්‍රසාදවලට අරවට මේවට ලොල් වෙලා තමන්ට කරන්න බැරි තනකොටට ගිහිලා අපි දැක්ක දේශපාලන කුමන්ත්‍රණයේ වෙලාවේදී ධ්‍යානජාතික මහතා හැසිරෙච්ච විදිය. ධ්‍යානජාතික මහතා ඒක ෆොරින් සර්විස් එක පත් කරා කරු කතානායක තුමනි නිකම්ම නිකන් අර ෆේක් පොලිටිකල් හෙන්ච්මන් සර්විස් එකක් විදියට. ඉතින් ඒ නිසා මම මේ කීපයක් ගත්තේ දේශපාලන පත්වීම් වලින් ආපු කීප දෙනෙක් රටට සේවය කළා තියෙනවා මම නැතුව නැහැ කියන්නේ නෑ. නමුත් වැඩි බහුතරයක් දෙනා ඉන්නේ ඔය වගේ දේවල් කරපු අයත් නැත්නම් අනිත් අය ගොඩක් ඉන්නේ අර තමන්ගේ සුඛ විහරණය තමන්ගේ මොනවා හරි කරගන්න එක තමයි කරන්නේ. ඒක කරුණා කළා ඒ නිසා අපි කියන්නේ මේ මම දැන් රටවල් 19ක් මෙතන කිව්වා මේ 19 මිනිත්තු වැඩි ප්‍රමාණයක ඉන්නේ දේශපාලන පත්තීන් මොවුන් වෙනස් කරලා කරුණා කළා විදේශ සේවයට ඒ සේවයේ පළපුරුද්ද තියන අය එදා පත් කරන්න. ඒ වගේම තමයි මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා විදේශ සේවයට මම කාර්ක සභාවෙදි මේක ප්‍රශ්න කළා. ඔබතුමාලා විතානාපතිවරු සමග තානාපතිවරු පත් කරනකොට ගරු ඇමතිතුමනි ඔබතුමාලා යම්කිසි ගිවිසුමක් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරනවා. ඔබතුමා නීතිපතිවරයෙක් වශයෙන් මෙරට හිටපු කෙනෙක් නිසා ජේෂ්ඨ ඇමතිවරයෙක් නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හසන කරුණාකරලා ඒ ඇග්‍රීමන්ට් එක හරියට රටේ සෛරීත්වයට අනුව රටේ නීතියට අනුව රටේ අවශ්‍යතා අනුව කටයුතු කරන්න පුළුවන් බලපෑමක් සහිත ඇග්‍රීමන්ට් එකක් බඩපත් කරන්න ඕන. දැන් මේ පොලිටිකල් කූ එක අනිත් පැත්තට ගිය වෙලාව හිතන්න පොලිටිකල් කූ එකේදී එක එක තානාපතිවරයා තම තමන්ට ඕන විදිහට නටන්න පටන් ගත්තට පස්සේ අපි රටක් විදිහට මොන වගේ තත්ත්වයකට පත් වෙන්නේ? ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් ඒ නිසා අපි අහන්නේ මේ වගේම තමයි මම දැනගන්න කැමති දැන් අපිට විදේශ පුරවැසිභාවයේ තියෙන පුද්ගලයන් රටේ සේවයට අවශ්‍යම පිළිගන්න. විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශ වගේ එකට ඩුවල් සිටිසන්ෂිප් එක තියෙන අය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සැකයක් නැහැ. ඕනම අමාත්‍යංශයකට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් තානාපතිවරයෙක් වශයෙන් පත් කරද්දී මම හිතන්නේ ගරු කතානායකතුනි ඒ වෙනස් වූ යුතුයි. ලෝකේ ගොඩක් රටවල් එහෙම වෙනස් රටක පුරවැසිභාවය දරන කෙනෙක්ට තානාපති තනකන් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඔවුන් අවශ්‍යම නැහැ. ඔබතුමාට පුළුවන් උපදේශකෙක් වශයෙන් පත් කරගන්න අත්‍යවශ්‍යම නැහැ. නමුත් තානාපති ධූරයට පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රටේ පුරවැසිභාවය සහිත කෙනෙක් ඉන්න ඕන. නැත්නම් අපි දන්නවා එදිට පුරවැසිභාවය හෝ වෙනත් පුරවැසිභාවයන් සහිත පුද්ගලයන්ට අවසාන වශයෙන් වග කියන්න වෙන්නේ තමන්ට පුරවැසිභාවය දෙන රටට. ඒ නිසා ලෝකේ ගොඩක් රටවල් ඒක කරන දෙයක්. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ ඩුවල් සිටිසන්ෂිප් එක තියෙන අයගෙන් කිසිම සේවයක් ගන්න බැරි කරන්න නෙමෙයි. ඔවුන් අවශ්‍ය නම් උපදේශකයන් ලෙස ගන්න. නමුත් තානාපති ධූරයට පත් කරද්දී මේ ලංකාවේ පුරවැසිභාවය පමණක් තියෙන අයට දෙන්න කියන එකත් ඒ ඇග්‍රීමන්ට් එක. හොඳට බලලා ශක්තිමත් කරන්නේ තානාපතිරුන්ට ඕන ඕන විදියට නටන්න බැරි වෙන විදියට. ඒ වගේම තමයි මම මේ ආසයි කියන්නේ කැමති විශේෂයෙන්ම මම කියුව එක සනාථ කිරීම සඳහා විශේෂ මෑතකදී මේ ડોક્ટર ජයන්ත දනපාල මැතිතුමා එතුමා පුවත්පත් කර කියපු දැන් මම මෙතන හැන්සල් කන් කැමති ASP වගේම ජයන්ත ජාතිලකත් තානාපතිකමට හරියන්නේ නැහැ. දැන් මම මේක මගේ අදහසක් පමණක් නෙමෙයි මේ රටේ පිළිගත් රාජතාන්ත්‍රිකෙක් එතුමා මම හිතන්නේ කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නිසා මේවා කියනවා කියලා එතුමා. ඒ නිසා මම ඔබතුමාට මූලික වශයෙන් කියන්නේ ලෝකේ හැම බලවත් දේශපාලන මධ්‍යස්ථාන හැම එකටම ඔබතුමාලා දේශපාලනඥයෝ දාලා තියෙන එක වෙනස් කරන්න කියන්නේ. ඒ වගේ තමයි කරු ඇමතුමනි දැන් ඔබතුමාලාගේ විදේශ අමාත්‍යංශය තුල ඔබතුමාලා මෑතකදී අපි අවස්ථා ගානකදී ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සයිප්‍රස් වල ලංකාවේ තානාපති කාර්යාලයක් ආරම්භ කරන්න කියන ඔබතුමාලා ඒක ආරම්භ කළා තිබෙනවා. ඒට ස්තුතිවන්ත වෙනවා. එසදා කලින් කටයුතු කරපු ඇමතුරුන්ටත් ඒ ස්තුතිය පළ කරනවා. ඒ වගේම අපි දකිනවා නව ශ්‍රී ලාංකේය තුලත් විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඔවුන්ගේ දැනට කන්සූල කටයුතු සිද්ධ වෙන්නේ මා දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඒ නිසා අයත් සලකා බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ ඒ රටේ අග්‍රාමාත්‍යවරිය මේ මෑතකදී පැන ලද අතිවිශිෂ්ටයේ රාජතාන්ත්‍රික සහ මානවවාදී හැසිරීමනුව ගත්තත් ඒකට ගන්න ගරුත්වයක් වශයෙන් උනත් ඇත්තටම තානාපති සම්බන්ධකම් කාර්යාලයක් ආරම්භ කරාට කමක් නැහැ. මොකද ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙන වගේ පේනවා. ඒ වගේ අයගේ ඒ වගේම මධ්‍යම ආසියාව අපි ඉස්සර දිගටම කටයුතු කළේ රුසියානු තානාපති කාර්යාලය හරහා. අද ලංකාවේ තේ අලවිය ගොඩක් සිද්ධ වෙනවා ඒ ප්‍රදේශවලට දියුණු වෙමින් තිබෙනවා. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එක ඇතුලේ ගොඩක් සෙන්ට්‍රල් ඒෂියාවලට සම්බන්ධතා ඇති වෙලමින් තිබෙනවා. ඒ නිසා මා දන්නවා මේවා වියදම් යන වැඩ. මේවා ගැන හරි අසමෙන්තුවක් අරගෙන අර තමන්ගේ හොරසල්ලි දාගන්න උනාම සීෂෙල්ස් වල ඒවා ඕපන් කරා වගේ නෙමෙයි. හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා ඇසෙස්මන්ට් එකක් කරලා ආර්ථික සහ දේශපාලන වශයෙන් අපිට ප්‍රයෝජනවත් තියෙනවා නම් අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඒ මධ්‍යම ආසියාවේ රටක තානාපති කාර්යාලයක් ආරම්භ කරන්න කියලා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා දැන් ඔබතුමාලගේ මේ දේශපාලනඥයන් තානාපති තනතුරට පත් කිරීම නිසා අවුරුදු 20-22 වගේ විශාල කාලයක් තානාපති සේවයේ විදේශ සේවයේ ඉන්න නියෝජ්‍ය තානාපතිවරු ලෙස අවුරුදු 8-10 වැඩ කරන තානාපතිවරු ඉන්න උන්ට උසස් වීම නැතුව ඉතා දක්ෂ ලෙස කටයුතු කරන මා වගකීම මම පෞද්ගලිකම කුත් කතාවක් නිසා නේ මම වගකීමෙන් මට අවශ්‍ය නැවතුම නම් කියන්න පුළුවන්. ඒ නිසා මේක අසාධාරණයක්. ඕනම පුද්ගලයෙක් තමන් දක්ෂතා පෙන්නලා තියෙනවා නම් අවංක නම් රටට වැඩ කරලා තියෙනවා නම් අවුරුදු 10ක් නියෝජ්‍ය තානාපති කමේ ඉන්නවා කියන්නේ මිනිහෙක් අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැහැ නේ එමෙතුමනි. ඒ නිසා කරුණා කළා එවැනි පුද්ගලයන්ට තානාපති ධූරයට ලබා දෙන ඔබතුමා නිර්දේශ කරන්න. ඔබතුමා පත් නොකරන බව මා දන්නවා. නමුත් ඔබතුමාට ඒ බලයක් තිබෙනවා. ඒ නිසා කරුණා කළා රටට වැඩ කරන්න පුළුවන් දක්ෂ නිලධාරීන් වැඩ ගන්න. මොකද ඔබ දන්නවා. දැන් ලංකාවත් එක්ක විශාල ප්‍රශ්න තියෙන රටක් ඉන්දියාව. අපිටත් එක හොඳක වගේම නරකක් තියෙනවා. ලංකාවට එනවා ඉන්දියන් ට්‍රෝලර්ස්, දාහක දස් පන්සේ අකම නතර කරගෙනන මොන පනත් හැදුව. ඊළඟට විශාල වශයෙන් දැන් මොනාද මද්දාවේනෝ අපි නතර කරගෙනන. ඊට පස්සේ එක්ක වගේ ගිවිසුම් වෙනකොට ඔබතුමා බලන්න ඉන්දියන් ඩෙලිගේෂන් එකක් ඕනම තැනකදී වැඩ කරන විදිය ගත්තොත් කොච්චර දක්ෂද ඒගොල්ලෝ. අපි කොමන්වෙල්ත් එකට ගියත් UN පාර්ලිමේන්තු සෙෂන් එකකට ගියත් WTO ගියත් ඉන්දියාවේ යන නිලධාරීන් අති දක්ෂ ලෙස ඒගොල්ලන් හැම දෙයක්ම පාඩම් කරලා ඉතාලම තමන්ගේ රට වෙනුවෙන් සමහරට ඕනට වැඩි කියලා හිතන තරමටම ඒගොල්ලන් මැදිහත් වෙනවා. දැන් එක්ක වගේ දෙයක් අපි ගතතු කරත් එවැනි තා දක්ෂ නිලධාරීන් පිරිසක් එක තමයි ලංකාවට කටයුතු කරන්නේ. ඒ සඳහා අපිට අවශ්‍යයි දක්ෂ නිලධාරීන් ඉන්දියාවට පකිස්තානයට වගේ රටවලට යවන්න. ඒ සුසුකම් තියන අයට තානාපතිකම් ඒව දෙන්න. ඒ නිසා එහෙම නැති වුණාට පස්සේ විශාල අවුලක් හදනවා. ඒ නිසාම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ අසාධාරණය වෙනස් කරන්න. දේශපාලනඥයන්ට ওই තියෙන වහපු සංස්ථා 30 ගණන් තියෙන මන්දන කිරියල්ලම තුමගා. ඒගොල්ලන්ට ඒව දෙන්න. 38ක්ද ගොත් තියෙනනේ කිරියල්ලම තුම. ඒවට දාන්න පුළුවන්. ඒක තමයි අර වින්ටර් එකේ විවුලවුල ඉන්නව නෙවට නේ. ගෙනල්ලා මේ ලංකාවේ හොඳට උණුසුමට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුවට එහෙම අවස්ථාවක් තියෙනවනම්. රයිට්. ඊට පස්සේ කරු ඇමතුමනි මම ඔබතුමා මේ ඉතාම කෙටියෙන් කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ ඔබතුමාලගේ අමාත්‍යංශයෙන් මම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආංශිකාරක සභාවේ නියුතියෙක් නිසා දැන් ඉදිරිපත් කළා තියෙනවා මේ මොනවාද action plan assessment of action plan 2018 missions post provisional evaluation report 2018 කියලා. දැන් සාමාන්‍යයෙන් මේවා කවුරුත් බලන්නේ නැහැ. නමුත් මම බැලුවා. මම බැලුවා ඊට පස්සේ මම පාර්ලිමේන්තු රිසර්ච් එකට කියලාත් මේක පොඩ්ඩක් බැලුවා. ගරු ලේකම්තුමාට මම කියන තමයි තියෙන නිසා දැන් කරුණා කරලා මේ වගේ වාර්තා ඉදිරිපත් කිරීම මේ මම හිතනවා අමාත්‍යංශ ලේකම්තුමාගේ ගරුත්වයටත් හොඳ නෑ කියලා. මොකද එතුමා තා දක්ෂ නිලධාරියෙක් කියලා අපිට දිගු පිළිගැනීමක් තියෙනවා. දැන් මේවා අර මේවා ෆේක් රිපෝර්ට්ස්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මේක ඇක්ෂන් ප්ලෑන් එකක් වුණාට දැන් මේකේ පළවෙනි කරුණ තමයි ඔබතුමා දන්නවා මේක අපි අනිවාර්යයෙන්ම ඇක්ෂන් ප්ලෑන් එකක් එක්ක අපේ ඇනුවල් රිපෝට් එකත් එක්ක ගරු සභාපතිතුමනි කතානායකතුමනි ඔඩිට් ජෙනරල්ගේ ඔඩිට් රිපෝට් එක ඉදිරිපත් කරන්න ඕනේ. මම මෙතන හැන්සාට් කරනවා ඔඩිට් ජෙනරල් මේ පබ්ලික් ෆයිනෑන්ස් සර්කියුලර් නම්බර් 4402 12 සෙප්තැම්බර් ඔෆ් 2002 ඒකට අනුව අනිවාර්යයෙන්ම ඒකේ දෙක ඒකේ ඇනුවල් account of the government 3.3 යටතේ අමාත්‍යංශය දෙපාර්තමේන්තුවක් තමන්ගේ ඇක්ෂන් ප්ලෑන් එකක් තමන්ගේ ඇනුවල් රිපෝට් එකක් ඉදිරිපත් කරනවා නම් විශේෂ ඇනුවල් රිපෝට් එක ඒකට ඉදිරිපත් කරන්න ඕනේ ඔඩිටර් රිපෝට් එක. ඒක මේකේ නෑ. මම මේක ෆේක් කියලා කිව්වෙ මේකට මහන්සිලා නෑ කියන එක නෙමෙයි මේක මහන්සිලා තියෙනවා. හැබැයි මේක අර ඉදිරිපත් කරන්න ඕන වට නිකන් දාපු එකක්. දැන් මේක බැලුවාම දැන් මේක ඇක්ෂන් ප්ලෑන් කියනවනේ. ඒත් ඇක්ෂන් ප්ලෑන් යන නම් මේක තියෙන්නේ ඕනනේ ගරු අමතුමනි මේ ඒක රිසස් ප්‍රතිපල මත පදනම් වෙන්න එපා. රිසස් බේස් වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනනේ. ඒ රිසස් බේස් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් නෑ. මට ඕන උදාහරණ කියන්න පුළුවන් මං ඒ කියන්නේ අනිත් එක තමයි මොන හරි ඇනුවල් රිපෝට් එකක අපිට අපි ලබාගත් ප්‍රතිඵල මොනවද? ලබා ගන්න ගියපුව මොනවද? එහෙම නෑ දැන් මං මට මම මේක අධ්‍යයනය කරපු නිසා මං ඔබතුමාට උදාහරණ දෙකක් කියන්නම්. දැන් මේකේ තියෙනවා charting africa affairs division කියන එකේ තියෙනවා recognizing that sri lanka is strategically located එහෙම කියලා තියෙනවා. දැන් මේ MOU එකක් අස්සම් කරන්න ඕනි කියලා. ඊට පස්සේ දැන් දාලා තියෙනවා තව තැනක මේකේ සමහර අමාත්‍යංශ වලින් යම් යම් මේ මොනවාද අවශ්‍ය සහාය ලැබෙච්ච නැති නිසා සමහර ඒවා කරන්න බැරි වුණා කියලා. නමුත් ඊළඟට ඒකේ ඒ වගේ තැන තියෙන වගේම විශේෂයෙන්ම තානාපති කාර්යාලවලට ගියා. තානාපති කාර්යාලවල තත්ත්වය සම්බන්ධ ගත්තම කිසිවක් අපිට ගන්න බෑ. මේක තියෙන ට්‍රැවල් ලිස්ට් එකක්. අර කණ්ඩායමව මේ කණ්ඩායමව වෙවත් ඕන තමයි. නමුත් මොනවද අපි ගත්තු හරියාකාර ප්‍රතිඵල කියන එක මේකේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මේ හරියට ඇසස්මන්ට් රිපෝට් එකක් හදන්න. ඒක ඉන්ඩිකේටර්ස් හරියට ගන්න. කියන්නේ ඉන්පුට් ඉන්ඩිකේටර්ස් මොනවද? ප්‍රොසස් ඉන්ඩිකේටර්ස් මොනවද? ඒ වගේම අවුට්කම් ඉන්ඩිකේටර්ස් මොනවද? එහෙමනේ දැන් මේක හදන්න ඕනේ. නැත්තම් මේක ඉවැලියුේෂන් එකක් වෙන්නේ නැහනේ. ඒ නිසා අර ලේසියෙන් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් නිසා ගොඩාක් පාට දාලා ඉතින් මම මේ කරපු නිලධාරිතුමාට හෝ තුමියට මේ අගෞරව කරනෝ නෙමෙයි මේවා බලන අයත් එක්කෙනෙක් දෙන්නේ කරි මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා කරුණාකරලා හරියව ඉදිරිපත් කරන්න ඉස්සරහට අපිට බොරුවට මේ ග්‍රැෆික් දාලා එවන්න එපා ඊළඟට මම කැමති ගරු අමතුමාගේ අවධානය යොමු කරන්න වඩා දේශපාලන වශයෙන් වැදගත් කරුණු දෙක තුනකට දැන් ඔබතුමාගේ අමාත්‍යංශය සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා දැන් ඔබතුමාලා අස්සම් කරන්න යනවා ඇමරිකා අස්සත් ජනපදය සමග ස්ටේටස් ඔෆ් ෆෝසස් ඇග්‍රිමන්ට් එක දැන් මේක 1995 මැයි මාසෙදී මැයි මාසේ 16 මට මතක විදියට ශ්‍රී ලංකා රජය අස්සම් කළා තිබෙනවා මා දන්නේ අඩු ගානේක ඒ කාලේ පාර්ලිමේන්තුව කතා කරාද කියලාවත් නමුත් දැන් ඒ දැනට තියෙන සෝෆා ඇග්‍රිමන්ට් එක අප්ග්‍රේඩ් කරලා ඔබතුමාලා කිවිසුමක් අස්සම් කරන්න යනවා ඒ කිවිසුම සම්බන්ධ වාර්තා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඔබතුමාලට මේ අවුරුද්දේ 2018 අගෝස්තු 28 වෙනිදා එවලා තියෙනවා දැන් ඒ ඇග්‍රිමන්ට් එක ඔවුන් එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපත් කළ තිබෙන යෝජනා මාලාව ගත්තොත් ගරු ඇමතුමනි ඔබතුමා රටේ නීතිපතිවරයා වශයෙන් හිටපු නිසා මම හිතන්නේ ලංකාවේ සෛරීත්වයේ සහ මුලින්ම උල්ලංඝනය වෙන කිවිසුමක් ඒක එකක් තමයි ඒක රෙසිපෝක්‍රල් නෑ ඒ කියන්නේ අපි එක්සත් ජනපද හමුදාවන්ට ලබා දෙන කිසිම දෙයක් ගරු කතානායකතුමනි පෙරලා ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක අංශවල ලැබෙන්නේ නෑ මං කීපයක් කියන්න මම මේ පාර්ලිමේන්තුවේ මේක විවාදර ලක් කරා රුවන් විජේවර්ධන අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ යටතේ නමුත් එදා එතුමා ආවේ නැහැ උදාහරණ කීපයක් මම කිව්වොත් මේ සෝෆා ඇග්‍රිමන්ට් එකට ඇමරිකා යෝජනා කරනවා එකක් තමයි ඇමරිකන් හමුදාවන්ට ලංකාවට එන්න පුළුවන්කම එන්න පුළුවන් ඔවුන්ගේ පාස්පෝර්ට් එකක් වශයෙන් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක්වත් එන්න පුළුවන් ඩිඩි කාඩ් එකෙන් එන්න පුළුවන් එක දෙක ඇමරිකන් හමුදා ලංකාවට එනකොට ලංකාවේ කිසි ඉමිග්‍රේෂන් එකකින් හෝ වෙනත් කිසිදු ආයතනකින් ඔවුන්ව පරීක්ෂා කරන්න බෑ තුන ඔවුන්ට ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ඕනම දෙයක් ගේන්න පුළුවන් ඒවා අපේ කස්ටම්ස් වලින් හරි වෙන කිසිම දෙයකින් පරීක්ෂා කරන්න බෑ ඔවුන්ගේ වෙසල්ස් ඔවුන්ගේ කිසිම වාහනයක් ලංකාවේ මේ ඒ ඉමිග්‍රේෂන් හෝ නැත්නම් බෝඩර් ගාඩ්ස් ඒ කිසිම දෙයකින් පරීක්ෂා කරන්න බෑ ඒ විතරක් නෙමෙයි ඒවට කිසිම ටැක්සියකුත් නැහැ ඊළඟට ඔවුන්ට ලංකාවෙන් ඕනම දෙයක් යවන්න පුළුවන් ලංකාවෙන් ඔවුන්ට ඕනම දෙයක් අපනයනය කරන්න පුළුවන් يعني පිටරට ඔවුන්ගේ රටකට යවන්න පුළුවන් ඒවා කිසිවක් අපේ රටේ කස්ටම් එකට අපේ රටේ කිසිම ඉන්ස්පෙක්ෂන් ඔතොරිටි එකකට බලන්න බෑ ඉතින් ඒ විතරක් නෙමෙයි ඔවුන් ලංකාතුල කරන කිසි ඕනෑම ගනුදෙනුවකට ගරු කතානායකතුමනි කිසිම ටැක්ස් එකක් අදාළ වෙන්නේ ඒක රටේ ජනාධිපතිට උඩින් ඉන්නේ දැන් මම අහන්න කැමති ලංකා ජනාධිපතිවරයා නිව්යෝක් යනකොට ලංකාවේ රිදී කාඩ් එකෙන් පුළුවන් එතුමාට නිව්යෝක් යන්න එතුමාගේ නියන්නේ එතුමාගේ පෞද්ගලික කටයුතු සහ ගෙනෙන ඇඳුම් පැන් රාජනායකම කවුරුණත් ඒවා පරීක්ෂා කරන්නේ නැද්ද ඇමරිකාවේ පරීක්ෂා කරනවා දැන් ඔබතුමාලා සෝෆා ඇග්‍රිමන්ට් එකෙන් ඇමරිකන් ආරක්ෂක හමුදාවට පමණක් නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශයේ දිලියාපන්ති වී සිටින සිවිල් කොන්ට්‍රැක්ටර්ස්ට පවා ඇමරිකාව යෝජනා කරනවා මේක අස්සම් කරන්න දෙන්න මේ 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 බලතල ලබා දෙන්න කියලා ඒ විතරක් නෙමෙයි ඒ කිසිදු දැන් ඒ ඇමරිකන් හමුදාව මෙහෙ කරන ඕනෑම කටයුත්තකදී හානියක් සිද්ධ වුණොත් දේපළ හෝ මරණයක් හෝ සිද්ධ වුණොත් ඒ සෑම දෙයකම බලපාන්නේ මොන නීතියද ඇමරිකන් නීතිය දැන් අපිට අන්තර්ජාතික අධිකරණ යෝජනා කරන ඇමරිකාව අපිට වෙන වෙන ගොඩාක් දේවල් කියන ඇමරිකාව එක්සත් ජනපද හමුදාව ලංකාවේ කටයුතු කරද්දී ඔවුන්ගෙන් යම්කිසි වරද්දක් වුණොත් ඔවුන්ගේ නිලධාරියෙක්ගෙන් සිවිල් පුද්ගලයෙක්ගෙන් හෝ එතකොට බලපවත්වන්නේ ඇමරිකන් නීතිය කියලා කියන එකට ඔබතුමාලා කැමති වෙනවා. ඒතර ඔබතුමාලා දැන් ජිනීවා ගිහිල්ලා සෛරීත්වය රක්කයි කියලා දැන් ලොකුවට කතා කරා මෙතන අමුණුගම ඇමතුමා මන්ත්‍රීතුමා දැන් මම දැන කැමති මේක මොකද්ද මේ සෝෆා. ගරු කතානායකතුමනි මා සතෝ තියෙනවා ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කමිටි එක ඕවර්සයිට් කමිටි එකට විදේශ අමාත්‍යංශයෙන් එවන ලද කුඩා සටහනක්. ඔබතුමාලා මේවා ඉදිරිපත් කරන්නෙත් නැහැ. මේවට බොහොම නම් මොකද්ද ඔෆිෂියල් කියලා පේන්නේ නැති කොළවල තමයි වන්නේ මම ඒකත් කරු ඇමතුමාගේ ඉල්ලාසන කරුණාකරලා අමාත්‍යංශයට දැනුම් දෙන්න පාර්ලිමේන්තුවේ යම්කිසි වාර්තා කරන ගාතු ඇමතුමුනි ලෙටර් හෙඩ් එක එවන්න කියලා මේ බලන්න මේ වෙලාව තියෙන විදිහ ඔබතුමාට එවන්න අපි අපේ අපිට පෞද්ගලික දේවල් නෙමෙයි අපි ඉල්ලන්නේ. එතකොට මේකට අනුව කියනවා ඇමරිකාව අස්සම් කරලා තියෙනවලු මෙවැනි ගිවිසුම් රටවල් එක්ක ඒ නිසාත් අපිත් අස්සම් කරනවා. එතකොට ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ඒකද? අනික ඔබ දන්නවා ඇමරිකාව කියලා කියන්නේ මේ ඉඳලා හිටලා යුද්ධ කරන රටක් නෙමෙයි හැමදාම ඒගොල්ලන්ගේ මේන් බිස්නස් එක යුද්ධේ. එතකොට හැමදාම යුද්ධ කරනවා. එතකොට හැමදාම යුද්ධ කරන රටකට ලෝකෙ තියෙන ලොකුම යුදවාදී රට ලෝකෙ හැම තැනකම පදිංචිනවා යුදමය වශයෙන්. ඒ වෙනි රටකට අපි මේවනේ ගිවිසුම් වලින් අපි බැඳුනට පස්සේ මොකද වෙන්නේ? ගරු ඇමතිතුමනි ඔබතුමා දන්නවා ඒවා අපිට අයින් කරගන්න බෑ අවුරුදු 100ක් ගියත්. ඒ නිසා අපි කියන්නේ කවුරුත් එක තරහ වෙන්නේ නෙමෙයි. අපි ඉන්නේ ඇමරිකාවේ කිට්ටුව නෙමෙයි අපි ඉන්නේ ආසියාවේ. අපි වටේ ලොකු රටවල් හතරක් තුනක් තියෙනවා. චීනේ තියෙනවා, ඉන්දියාව තියෙනවා, පකිස්තානේ තියෙනවා, රෂියා තියෙනවා, ඇමරිකාව තියෙනවා අපිට 20,000 කිලෝමීටර්ස් වලින් එහා. ඇමරිකාව ලෝක කිසි රටක් ආරක්ෂා කළ නැහැ තමන් ඒ ඊශ්‍රායලයේ ඇරෙන්න. ඒ නිසා ඔබතුමාලා මේ ගහන ඇග්‍රීමන්ට් එකේ කිසිම රටට වාසියක් වෙන්නේ නැහැ. තිරිසම ඇමතුමන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබතුමා මේක අස්සම් කරන්න අනුමැතිය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ ලබා දෙනවනේ. කරුණාකරලා මේක උපාය මාර්ග වශයෙන් ලංකාවට මොකද්ද ලැබෙන ප්‍රයෝජනය කියලා. කියන්නේ මොකද මේ සම්බන්ධව ඇමරිකාව පත් කරා 2015 දී ග්ලෝබල් සිකියුරිටි ඇඩ්වයිසරි පැනල් එකක් ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට්ස් ඔක්කොම නැවත සමාලෝචනය කරා. ඒ පැනල් එකෙන් යෝජනා කරපු හැම දෙයක්ම දරු ඇමතිතුමනි 2018 අගෝස්තු 28 ඔබතුමාට කරපු යෝජනාවලියේ තියෙනවා. ඔවුන් කියනවා සමහර රටවල් මේ ගිවිසුමට තමන්ගේ රටේ ශාරීරික උල්ලංඝනය වෙනවා කියලා විරුද්ධ වෙනවා කියලා. ඒක වළක්වන්න ඔවුන් යෝජනා කරනවා. ඒක එවැනි රටවල් වල දේශපාලන අර්බුදයක් තියෙන වෙලාවකදී මෙවැනි ගිවිසුම් දාගන්න එක හොඳයි කියලා. මා සතු ඒ වාතා තියෙන ඔබතුමාට ඕන නම් මම ඒ වාතා දෙන්නම්. ඔබතුමා මේකට අවංක පියවරක් ගන්න ලෑස්ති නම් විතරක්. නැත්තම් තීරණයක් නැති නිසා. ඒ නිසා අපි වහාම කියන්නේ ඒ වගේම ජනාධිපතිතුමා රට ජාතිය ගැන කතා කරන මේ දවස්වල ත්‍රිපිටකය ආරක්ෂා කරන එතුමා ගොඩක් කටයුතු කරනවා. හැබැයි එතුමා ඇක්සග්‍රීමන්ට් එක ඇක්වයන් ක්‍රොස් සර්විසස් ඇග්‍රීමන්ට් එක ආරක්ෂක අමාත්‍යාංශයෙන් අස්සම් කරා සදාකාලිකව. එතුමාගේ අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත් මේ කාලේ මට මතක විදියට ඇමරිකන් තානාපති එක්ක අස්සම් කරා අනිත් ආරක්ෂක ගිවිසුම කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අස්සම් කරපු එක අවුරුදු 10කින් කල්පරුණට පස්සේ පාර්ලිමේන්තු දැනුවත් කරනවා කියලා අගමැතිතුමා පොරොන්දු වුණා. අපි අහුවාම පාර්ලිමේන්තු දැනුවත් කිරීම මොකුත් නැහැ, හොරෙන් අස්සම් කළා. දැන් ඇමරිකාව යුද්ධයක් කරනකොට අපි මෙහි වරායවල් අපේ ගුවන්තොට පොළවල් අපේ තෙල් අපේ ටෙලිකොමියුනිකේෂන් සර්විස් ඔක්කොම දෙනවා.
මාරු මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
මං කලිනුත් කිව්වා, මං කලින් කිව්වා සෝෆා ඇග්‍රීමන්ට් එක ගැන කරු කතානායකතුමනි ඇමරිකාව ඉල්ලනවා ඔවුන්ගේ වෙනම ටෙලිකොමියුනිකේෂන් සෙටප් එක සිස්ටම් එකක් දුවන්න ලංකාව ඇතුළේ. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ ගිවිසුම් එකක් ඇක්සා එකක් අසංකර එක අසංකල ඉවරයි දෙක සෝෆා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා නිකම් බොරුවට ඔබ එතුමාගේ කියන වංචනික දේශපාලනය ගැන අපිට පැහැදිලි විවේචනයක් තියෙනවා ව්‍යාජ දේශපාලනය ගැන. ඒ නිසා කරුණාකරලා ත්‍රිපිටකය අරකයි මේකයි කියලා රට රවට්ටන්නේ නැතුව එතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ බලය තියෙන්නේ කරුණාකරලා මේ වගේ රටපාවාදී මේ ගිවිසුම් අස්සම් කරන්න එපා. මේවයින් ගැලවෙන්න බෑ. මෛත්‍රීපාල මහත්තයා කාලේ තව මාස 7යි. ඊළඟ රටේ කවුරු නායකයාවත් මේවා අස්සම් කාට පස්සේ අයින් කරන්න බෑ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් රුවන් විජේවර්ධන අමාත්‍යතුමාටත් වගකීමක් තියෙනවා. මොකද ඔබතුමාලා අද ඉන්න අමාත්‍යවරු හෙට හැමදාම අමාත්‍යවරු වෙන්නේ නැහනේ. ඔබතුමාට වගකීමක් ගන්න පුළුවන්ද මේ අස්සම් කරන්නේ වයින් කරන්න පුළුවන් කියලා. ඒ නිසා කරු කතානායකතුමනි රට දිලා නෑ ඔබතුමාට අවුරුදු 5කට බාර දීලා තියෙනවා. අවසාන වශයෙන් කරු කතානායකතුමනි මට වෙලාව මදි වුණොත් නවීන මන්ත්‍රීතුමාගේ තව විනාඩි 2 3ක් ඉල්ල ගන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන්
දැන් විනාඩියක් තියෙනවා.
හොඳයි. විශාල වශයෙන් මම කියන්න කැමති මේ ගොඩක් කතා කරන නිසා අද දවසේදී මේ ජිනීවා මානවික සම්මුලුව සම්බන්ධ පළවෙනි කරුණ තමයි කරු කතානායකතුමා අපිට කියන්න තියෙන්නේ දැන් ලංකාවේ මිනිසුන්ගේ මානවික ආරක්ෂා කිරීම ලංකාණ්ඩුවේ වැඩක්ද පිට රටක වගකීම. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ලංකාණ්ඩුව යන්නේ මේකට ඩිෆෙන්සිව්. දැන් අපි නේද මම කියන්නේ එක්සත් ජාතීන් යෝජනා කරන හැමදේම පිළිගන්න නෙමෙයි. නැත් අපි නේද යන්න ඕන කම තියෙන්නේ අපේ රටේ මානවිකම් ආරක්ෂා කරගැනීම පිළිබඳ පැහැදිලි වමනාවකින්. අපි නේද යෝජනා ගෙනියන්න ඕන කම තියෙන්නේ. අපි නේද ඒවට බාධාකාරී වන අන්තර්ජාතික යෝජනා මොනවද කියලා එතන හෙළිදරව් කරලා ඒවා වළක්වන එක කරන්න යෝජනා කරනවා. නමුත් ඔබතුමාලා යන්නේ හැම වෙලාවෙම මොකද්ද පුළුවන් තරම් අපි මානවිකම් ආරක්ෂා කරන්නේ නෑවගේ පෙන්නගන තමයි යන්න එකන තෙන්ට ඒගොලන් ප්‍රශ් කරම උත්තර දෙනවා. නැත්තම් පුළුවන්තරම් පෙන්න්නන්නේ අපි එකන්න වැරදිකරුවගේ තමයි යන්න.
අන්තිතමා වෙලාව අවසානුවෙන් පවතිනවා.
ඔව්. මා නලින්ද මන්සතුමාගේ මං වෙලාව ගන්නව කරු කතා නැගතුම. ඒ නිසා
නලින්ද මැතිතුමාට
ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ කරුණා කරලා මේ යුද මේ මානසිකම් පමණක් නෙමේ දරුවන්ගේ අයිතිවාසිකම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා මානව අයිතිවාසිකම් කියුවා. ඒ නිසා කරුණා කරලා ඒ වගේ අප්‍රෝච් එකකට මාරුවර නැත්තම් හැම වෙලාවෙම අපි නිකන් එතන විත්තිකූඩු වෙනක් ගලා ප්‍රශ්න කරන එකක් කරන්න. ලෝකෙ පුරාම මිනිමන රටවල් ලෝක හැම රටකම සෛරීත්‍යයට ගහන රටවල් පලස්සිකින්ට ගහනවා වෙනසුලාට ගහනවා අපේ මානවකම් ඉල්ලනවා. අපිට නමුත් අපිට අයිතියක් නැහැ මෙන්න මෙහෙම කියන්නේ. ඇමරිකාව මිනිමරණ නිසා ඇමරිකාව ලෝකෙට ගහන නිසා අපිට කියන්න බෑ අපිත් කරනවා. මේ මෝඩ තර්කනේ ගොඩක් අය ඉන්නේ. ඒ කියන්නේ අපි හිතනවා මෙන්න මෙහෙම. ඇමරිකාව වේවා කරන නිසා ලංකාව අපේ අපිට ඕන අපි මිනිස්සු උස්සනවා අපිට ඕන සුදු වෑන් එවනවා අපිට ඕන අපි ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත් වගේ ඩ්‍රැකෝනියන් ලෝස් කියනවා. එහෙම බෑ. එහෙමත් බෑ. ඉතින් ඒ නිසා මාගේ යෝජනා කාන්තිය තමයි දැන් ඔබතුමාලා මම ඔබතුමාගේ කතාවේ දැක්කා ඔබතුමාලා අන්තර්ජාතික අධිකරණය ප්‍රතික්ෂේප කළා තියෙන එක යෝජනා කළා තියෙන අපි ඒක අගය කරනවා. මොකද අන්තර්ජාතික අධිකරණයක් පත් කිරීමෙන් යුක්ති ඉටු වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය යුගොස්ලාව ට්‍රයිබුනල්. ඒ වගේම තමයි අන්තර්ජාතික විනිසුරුවරුන් පත් කිරීමේ පමණක් එක නතර වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ නීතිඥයන් ඊට පස්සේ වෙනත් පරීක්ෂණ නිලධාරි මේ සියල්ලම ජාත්‍යන්තරෙම ගන්න වෙනවා. මේක ඉවර වෙන දෙයක් නෙමෙයි. අපිව යම්කිසි උගුලකට දාන දෙයක්. නමුත් ඒ එක්කම ඉතින් ඒ එක්කම මම දැනගන්න මම අපි කියන්න කැමති මෙතන දැන් මේ ජිනීවා වල ලංකාව මානවිකම් ආරක්ෂා ක්‍රීම් පිළිබඳ ඔබතුමාලගේ තියෙන දුර්වලතා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබතුමාලා දේශපාලන හේතු මත දැන් ඔබතුමාලා එතන ගිහිල්ලා කියන යුද අපරාධ වෙලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනේ කියලා. හැබැයි දැන් කිසිම කෙනෙක් දඬුවම් දෙන්නේ නැහැ නේ. දැන් යුද්ධේ වරුණාට පස්සේ දරුව 11 දෙනෙක් උස්සලා කප්පම් ගත්ත පුද්ගලයෝ අද අහුවෙලා ඉන්නවා. ඒගොල්ලන් තියන් ඉන්නවා රටේ ප්‍රධාන ආරක්ෂක තනතුරු වල. දැන් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා යුද අපරාධ කරපුවට දඬුවම් දෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ ඇත්තටම ගොඩක් අය ඇතිලා තියෙන ප්‍රශ්න තියෙන්නේ යුද්ධෙන් පස්සේ ඒවා. හැබැයි එක පුද්ගලෙක් හරි යම්කිසි දෙයක් ශ්‍රී ලංකා ආධිකරණය වලින් කරනකොට දේශපාලන මැදිහත් වීම. දැන් ඔබතුමාට වෙලා තියෙන්නේ මොකක්ද? අන්තර්ජාතික ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ ලංකාවතල යුක්ති ඉති වෙන්නේ නැති නිසා. ඒ නිසා කරු කතානායකතුමනි මම එක දෙයක් සතුටු වෙනවා අර ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු කුමන්ත්‍රණයෙන් එක ප්‍රයෝජනයක් වුණා අපිට ජිනීවවලදී. ජිනීවවලදී කතා තිලක් මාරපණ මහතාටයි අමනුකම ඇමතුමාටයි පුළුවන් වුණා කියන්න ලංකා අධිකරණයේ ශක්තිමත් කියලා. ඒකට ඔබතුමා යොදන් තිබිච්ච උදාහරණය ඔක්තෝබර් 26 කූ එක වෙලාවේදී අපේ අධිකරණය යම්කිසි ස්වාධීනත්වයෙන් කටයුතු කරා කියලා අන්න ඒක පෙන්눔 කරන්න. ඒක එක්සර්සයිස් කරලා පෙන්눔 කරන්න අවස්ථාව දුන්නේ ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්මයා නිසා එතුමනි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අනිත් එක තමයි දැන් අපි මේකත් අද දැන් ගරු කතානායකතුමනි සමහර දේශපාලනඥයන් දෙමළ සහ සිංහල දැන් ජිනීවා කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකලා තියෙනවා. දැන් ශිවාජි ලිංගම් මහත්තයා උතුරු පළාත් සභාවේ පාර්ලිමේන්තු ඡන්දෙ උතුරු පාර්ලිමේන්තු ඡන්දෙල්ල උතුරෙන් දින්නේ නැහැ. හැබැයි දැන් එතුමා ජිනීවා ගිහිල්ලා ඒ ඉලෙක්ෂන් කැම්පේන් එක කරනවා. ඒ වගේම ලංකාවේ කොටස් වෙන්දපල හොරකම් කරලා අහුවෙච්ච සිංහල ජාතිවාදී දේශපාලනඥ. හා මම හිතන්නේ රිමාන්ඩ් එකෙත් හිටියා. ඊළඟට තමන්ගේ ඡන්දෙට ග්‍රාම ආරක්ෂක සේවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගේ ඡන්දෙට අම්පාරේ කැන්වසින් යවපු කට්ටිය. ඒ වගේ දුර්වල පුද්ගලයෝ අද ජිනීවා පාවිච්චි කර ගන්නව කරු කතානායකතුමනි මේ තමන්ගේ දේශපාලන කම්පේන. මම ඊටවක් කියමින් කියනවා. දැන් ඔය කණ්ඩායම් දෙකම මොකද්ද අද කරන්නේ? ලංකාවේ යුද්ධය සහ සෛරීත්‍ය පිළිබඳ ප්‍රශ්නේ ගසා කමින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූප හදා ගන්න try කරනවා. ඔය ගොඩක් අය විදේශ මුදල් වංචා කරපු පුද්ගලයෝ. ඔබතුමා දන්නවා 2007 2009 කාලේ යුද්ධයේ රට බෙදීම වළක්වන්න ජයිපේ වශයෙන් විශාල කටයුත්තක් කරා. ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව පත් කරා විදේශ මාත්‍යසිර අනුබද්ධව සමහර පුද්ගලයන් ඒ වෙලාවේ හිටපු ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් මේ ඩයස්පෝරා හැන්ඩ්ලිං වලට මොකද්ද කරේ කඩු කතා නැගතුන. ඔතන ඉන්න මම මේ සමහර ෆොටෝ මට දැනුත් මතක් වෙනවා. සමහර ෆොටෝස් දකිනකොට සෙනග ජිනීව ලංකාවේ මිනිස්සු ජිනීව වලට ලන්ඩන් වල උද්ඝෝෂණ වලට ගේන්නම් කියලා. විදේශ මාත්‍යංශයෙන් දුන්නු බස් වලට දුන්නු සල්ලි වංචා කරපු තුට්ටු දෙකේ මිනිස්සු ඉන්නවා ඔතන. මිනිසුන්ගේ සල්ලි එකතු කරලා රට ජාතිය වෙනුවෙන් කියලා. ඒ වගේ දැක්කම කැත ලැජ්ජ හිතෙනවා අපිට නා. ඉතින් ඒ නිසා මේ සිංහල දෙමළ දෙකම මේක බිස්නස් එකක් කරන් තියෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම ලංකා ආණ්ඩුවේ වගකීමක් ඔබතුමාලේකට මන්දගාමි නිසා නොකරන නිසා ඔබතුමාලා ගොඩක් දේවල් කරන්නේ ජිනීව බලාගෙන නිසා තමයි ඔබතුමා ජෙනුවින් ඉන්ටෙන්ෂන් එකක් නැහැ. දැන් ක්‍රුත් කමිෂන් එකක් ආරම්භ කිරීම සත්‍ය සහ ප්‍රතිසන්දන කොමිසමක් ආරම්භ කිරීම ගැන කතා නැකතුමනි අපි දිගු කාලින රටේ ඉල්ලීම. ඒක ඕන. මොකද මේ ප්‍රශ්නේ කරු ඇමතුමනි නඩු අහලා විසඳන්න බෑ ඔක්කොම. නිශ්චිත මිනීමරුම් වලට පුළුවන්. නමුත් මේ යුද්ධය තුළ වෙච්ච විශාල ජාතිවාදී ක්‍රියාවන් නඩු අහලා විසඳක් විතරක් විසඳන්න බෑ. නිලධාරීන් පමණක් නෙමෙයි ජනතාවත් ජාතිවාදී ලෙස හැසිරුණා. ඒක නෑත්ත. නිලධාරීන් විතරක් නෙමෙයි මැරුවේ. LTTE විතරක් නෙමෙයි සිංහල මිනිස්සු මැරුවේ. සිංහල මිනිස්සුත් දෙමළ මිනිස්සුත් දෙගොල්ලොත්ම නාගත්තා. දැන් ඔය ඔක්කොම නඩු අහලා කරන්න කරන්න බෑ. ඒ නිසා තමයි සත්‍ය සහ ප්‍රතිසන්දන කොමිසමක් ඕනේ කිව්වේ. ඔබතුමාලා අවුරුදු 4කට පස්සේ දැන් කන්සෙප්ට් පේපරයක් ඉදිරිපත් කළා තියෙනවා කැබිනට් එකට. ඒකත් කරේ ඔබතුමාලා මං හිතන්නේ මේ ජිනීව බලාගෙන. ඒ කියන්නේ ඔබතුමාලා හැම වෙලාවෙම අවංකව මේ රටේ මිනිසුන්ට මේ යුද්ධෙන් තුවාල වෙච්ච මිනිසුන්ට ගෙවල් හදලා දෙන එක. ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ආතතිය දිනු කරන එක. අවුරුදු 5ක් වෙන එක ෆැක්ටරි එකක් දාලා නැවතුරු පළාතේ. ඒ ජන ජීවිතයේ සබලස කොට නගන්න කිසිවක් කරන්නේ නැතුව හැම මාර්තු මාසකම හැම සැප්තැම්බර් මාසකම ඔබතුමාලා කලබල වෙනවා. ඒ නිසා තමයි ලංකාවට එරෙහිව ඉන්න කණ්ඩායම් වලට මේ අපේ රටේ මේ ප්‍රශ්නය ගසා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දකින්නේ ලංකාවේ සෛරීත්‍ය ආරක්ෂා කරන ගන්න ගමන් අපි තමයි චැම්පියන්ස් ආ වෙන්න ඕනකම තියෙන අපේ රටේ මිනිසුන්ගේ මානවිකම ආරක්ෂා කිරීම. අපිට ඒගොල්ලෝ ඇඟිල්ල දික්කනකොට අපිට පුළුවන් වෙනවන කරුණු පහක් කියන්නේ අපි මේවා කළා තියෙනවා කියලා කියනවා. නමුත් ඔබතුමා මම දැක්ක ඔබතුමාගේ කතාව බැලුවම මම දැක්ක දේ තමයි ඔබතුමාලා විත්ති කූඩු නැගලා තමයි ඔබතුමා කතා කරලා තියෙන්නේ. ඔබතුමාගේ කතාව. ඒකේ හයිබ්‍රිඩ් කෝඩ්ස් ප්‍රතික්ෂේප කරලා තියෙන එක මම නැවත අගය කරනවා. මොකද ඒක ලංකාවේ කරන්න බෑ. ඒක දේශපාලන අවුලක් හදනවා විතරයි. ඒ නිසා අවසාන වශයෙන් කරු ඇමතුමාගේ ඉල්ලා සිටින කැමැති ජිනීව වලින් කියන නිසා නෙමෙයි කරුණා කළා සත්‍ය සහ ප්‍රතිසන්දාන කොමිසමක් ඇති කරලා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇති වෙච්ච යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච මිනිසුන්ට අදාළ කරන මේවා විනාශ කරන කටයුතු කරලා ඒ වගේම දැන් ඇති වෙන ජාතිවාදයන් Human Rights Commission එකේ අපි report එක බැලුවොත් අමින් වීරසිංහගේ නමක් තියෙනවා මහා සෝන් බලකාත් එකම තියෙනවා මම report එක කියවන්න යන්නේ නැහැ වෙලා නිසා එතකොට අපිට පේනවා මේ ලංකාව දිගන සිද්ධි වාර්තා වෙනවා ඉතින් විල්පත්තු වාර්තා වෙනවා විල්පත්තු ලෙස වාර්තා වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒකට හේතුව මොකක්ද? ඔබතුමාලා මේ ජාතිවාදයේ එක සෙල්ලම් කරමින් ඉන්නේ. එක කට්ටියක් ජාතිවාදයේ පැනලා ඡන්ද ගන්න හදනවා. ඔබතුමාලගේ පක්ෂය බලාපොරොත්තු වෙනවා ටිකක් විශේෂම මුස්ලිම් ජනතාව පැත්තෙන් කතා කරොත් මුස්ලිම් ජනතාවට ටිකක් ගහන එක හොඳයි බය කරන එක හොඳයි. එතකොට තමයි ඒගොල්ලෝ බය වෙලා UMP පැත්තට එන්නේ කියලා. මම ඍජුවම කියනවා ඒක. සිංහල ජාතිවාදී පැත්තේ මුස්ලිම් ජනතාවට කරන ප්‍රහාරයට එක්සත් ජාතික පක්ෂ නායකයෝ අනියමින් කැමති. එතකොට තමයි මුස්ලිම් මිනිස්සු බය වෙලා UMP පැත්තට එන්නේ. ඒ නිසා ඔබතුමාලා දිගන සිද්ධිවලදී ඒක මර්ධනය කරන්නේ ඔක්කොම උනාට පස්සේ. ඒ වගේම දැන් විල්පත්තු ප්‍රශ්නේ දැන් ගාලා තියෙනවා. එතන අපි දන්නවා ජාතිවාදී අක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක අද විල්පත්තු කපනෝ කියලා ගෙනලා තියෙන මතය වැඩිපුර ගත්තොත් ගලු කතා නැහැ දැන් විල්පත්තුයේ අමුතු දෙයක් වෙන්නේ 2013 14 15 කාලේ මේ ප්‍රදේශේ පදිංචි වෙච්ච මිනිසුන්ගේ හිටපු මිනිසුන්ට නැවත ඉඩම් දෙන්න කරපු දෙයක් තියෙනවා ඒ ඇස්සේ පවුල් 600 කට ඉඩම් දෙන්න ඕනකට පවුල් 1000කට වගේ කපලා තියෙනවා එහෙනම් අපි පිළිගන්න ඕන ඉස්සෙල්ලා මේ පවුල් 600 කට පදිංචි වෙමු තියෙනයි
ගරු බිමල් රත්නායක මැච්මාල අමුතුල මිනාඩි දහන විතර එක මිනිත්තුයි ඉතුරුලා තියෙන්නේ ඒ මිනිත්තුයි එන පාවිච්චි කරලා ඉතුරු
හරි ඉවරයි ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් එවැනි ජාතිවාදී ප්‍රොපගන්ඩා එනකොට ඔබතුමාලා මොකද්ද විදේශ අමාත්‍යාංශ ලෙස කරන්නේ කරුවා මන්තුම. මොකද ඔබතුමාට තේරෙනවා මේක ලංකාවට වඩා එළියට යන ප්‍රශ්නේ ලොකුයි කියලා. ඔබතුමාලා ඒවයි වන සංරක්ෂණ අධිකරණ ජනරාල මම දැක්කා ඊයේ තමයි මම හිතන්නේ Facebook එකට දාලා තියෙන මේක වීඩියෝ එකක්. ඔබතුමාට තේරෙනවනේ මේ ප්‍රශ්නේ තියෙන සංවේදීකම. ඒ කියන්නේ දකුණේ කැලෑ කපන අයත් විල්පත්තුව කපාගෙන එපා කියලා ෂෙයා කරනවා ෆොටෝස්. Amazon deforestation එකේ images අරගෙන දානවා විල්පත්තුව කපනවලා. අපි විල්පත්තුව කපනට අතුරුද්දයි. සිංහරාජ කපනවා ඒකටත් අතුරුද්දයි. කොහේ වන සංරක්ෂ වන විනාශයට අතුරුද්දයි. ඒ වගේම අපි ජාතිවාද රතුරුද්දයි.
හොඳයි එන අවසාන ගන්න කරු.
ඒ නිසා ඒ පිළිබඳ අදහස් ඉදපත් කර මම කතා අවසන් කරන බොහොම ස්තුතියි.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු නිරෝෂන් පෙර අමාත්‍යමයිට ප්‍රථම නියෝජ්‍ය කතානායක මම මුලාසෙන්ට පැමිණුවා ඇත.
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින විදේශ කටයුතු අමාත්‍යංශයේ වගේම සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශවල වෛශිෂ්‍ය විවාදයට එක්වීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා මේ අවස්ථාවේදී මේ සභාවේ ඉන්න වෙලාවේදී එතුමාට මම සුභපතනවා. රට වෙනුවෙන් එතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා විශේෂයෙන්ම රටේ ගෞරවය, ඒ වගේම රටේ ආරක්ෂාව, ඒ වගේම රටේ අනාගතය සුරක්ෂා කිරීම සඳහා එතුමා කරපු කාර්යභාරය ඉතාම අගය කොට සලකනවා. මං හිතන්නේ අපි මේ රජයේ යටතේ අපගේ සියලුම ජාතීන්, ඒ වගේම ආගම්වල ඒ ඉන්න ජනතාව ඉතාම සමගියෙන් ඉඳීම සඳහාත්, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහාත් සුවිශේෂී කාර්යභාරයක් මේ රජය විසින් කළා තියෙනවා. මේ රටේ එදා 2015 වෙනකොට නැතිවීගෙන ගිය නිදහස, ඒ වගේම ඒකාධිපති වාදය, ඉසයසවීම වැනි දේවල් අපි පරාජය කරලා අද වෙනකොට ලෝකය අපේ රට ගැන යම්කිසි දෙයක් කිව්වහම පිළිගන්න තත්ත්වයට පත් කිරීම ගැන මං හිතන්නේ අපි ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ඒ වගේම අපේ ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා ඇතුළේ සියලු දෙනාටමත් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි එදා 2015 ඉස්සෙල්ලා ජිනීවා ගැන අහනකොට ඇහුනේ අපිට ඒ අවස්ථාවේදී දෙන අවවාද තරවටු කිරීම, නැත්නම් අපි ඡන්දවලින් පෙරදුන එක. එදා අපි අසල්වැසි රාජ්‍ය ඉන්දියාව පවා අපිට විරුද්ධව අපිට එදා ඡන්දය දීලා, අපි එදා රටක් හැටියට කොන් කරලා, එදා අපි මානව හිමිකම් කඩනවා, අපි දෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ නැයි කියපු යුගය අපි පසු කරලා අද වෙනකොට අපි විශාල කාර්යභාරයක් කළා තියෙනවා. රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, ඒ වගේම සංහිඳියාව ප්‍රවර්ධනය කරන්නට මං හිතන්නේ ඒ කරුණු එක්ක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මැතිතුමාට එතුමා විශිෂ්ට ලෙස ඒ කරුණු හුවා දක්වමින් විශේෂයෙන්ම රටේ අධිකරණ පද්ධතිය, ඒ ස්වාධීනත්වය අධිකරණ පද්ධතිය තුළින් අපේ ගැටලු විසඳා ගන්නට පුළුවන් කියන තර්කය තුළින්, එතුමාගේ මනා හැකියාව තුළින් විදේශ විනිශ්චයවරු එතුමා ප්‍රතික්ෂේප කරලා අපගේ අධිකරණ පද්ධතිය තුළින් මේ රටේ යම්කිසි නීතියක් කඩවෙලා තියෙනවා නම් එයට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් කියන ඒ තර්කය ඉදිරිපත් කළා. ඒ එතුමා අපේ රට ඒ කරපු ඒ විශේෂයෙන්ම මෙහෙවර අපි අගය කරනවායි කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමා මම නියෝජනය කරන වෙන්නප්පු ආසනය වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් ඉන්නවා ඉතාලිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල. ඒ ජනතාව ඉතාම දුක් මහන්සියෙන් ඒ රටවල් වලට සංක්‍රමණය වෙලා ඒ රටවල් වල රැකියා කරලා අපේ රටට විදේශ විනිමය එවන ජනතාවක්. ඒ ජනතාවත් එක්ක එතුමා මෑතකදී ගිහිල්ලා ඒ ජනතාවගේ තිබුණු ඉතාම සංකීර්ණ ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කිරීම ගැනත් මං හිතන්නේ එතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මිලාන් කවුන්සල් ජෙනරල් කාර්යාලය සඳහා අපගේම ප්‍රදේශයේ ඒ මහතෙකු එතුමා පත් කළා. ඒ තුළින් ඒ ජනතාවත් එක්ක වඩා සමීපව, ඒ වගේම ඒ ජනතාවගේ වැඩ කටයුතු, ඒ වගේම සංස්කෘතිය තේරුම් ගන්න පුළුවන් විදියට ඒ ප්‍රශ්න විසඳීම ගැනත් මං තිලක් මාරපණ මැතිතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම විවාදය අතරතුර කතා කරා විල්පත්තුව ගැන මමත් කතා කරන්න ඕනේ. මොකද මම නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කයේ මායිම්මන විල්පත්තුව අපි හැම කෙනාම ආසයි අපගේ විශේෂයෙන්ම වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් අපි මතක තියාගන්න ඕනේ මේ විල්පත්තුව අවට එදා මුස්ලිම් ජනතාව ගම් තුල ජීවත් වුණා. ඒ ගම් තුල ජීවත් වෙන මුස්ලිම් ජනතාව එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය විසින් එදා පළවා හැරලා ඒ ජනතාව ඝාතනය කරලා ඒ ජනතාවගේ ගෙවල් ගිනි තියලා ඒ ගම්මාන බිමට සමතලා කරලා දැම්මා. අවුරුදු 20ක් 30ක් ඒ ජනතාව පුත්තලම් ප්‍රදේශයට ඇවිල්ලා අනාථ කනුත් කනදුරුවල තමයි ඒ ජනතාව ජීවත් වුණේ. ඒ ජනතාව ඊට පස්සේ විශේෂයෙන්ම නැවතත් යුද්ධය ඉවරුණායි පස්සේ 2012දී බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමා තමයි ඒ අවශ්‍ය ගම්මාන වලට අවශ්‍ය ඉඩම් දීලා ඒවා එලිපෙහෙලි කරලා ඒ ජනතාවට නැවත පදිංචි වෙන්න කියලා ඒ අනුමැතිය දීලා තියෙන්නේ එදා ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කමිටුවකින්. ඒක රිෂාඩ් බද්දීන් වර්තමාන අමාත්‍යතුමා එතුමා තහවුරු කරා. ඉතින් මං හිතන්නේ මේ හදිස්සියෙම සමාජ ජාලා හරහා මේ ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මේ විල්පත්තුව අපි කැලෑ කපනවා ආණ්ඩුව නිකන් ඉන්නවයි කියලා. නමුත් ජනාධිපතිතුමා සහ අනිකුත් අමාත්‍යවරු කිව්ව පරිදි අපි කිසිම මේ වත්මන් ආණ්ඩුව යටතේ ඒ ප්‍රදේශවල විල්පත්තුවේ බිම් අඟලංකුවත් අපි අලුතෙන් දීලා නැහැ එහෙම වැඩ කටයුතු කරන්න. ඒ හින්දා අපි දකිනවා මේක ජාතිවාදී කෝණකින් ඒ වගේම ජාතීන් අතර සමගිය නැති කරලා ජාතීන් අතර ભેද බින්න කරලා නැවතත් එදා තිබුණු ඒ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා දේශපාලන වාසි තුලින් බලයට ඒම සඳහා කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව මම වසර ගණනාවකදී අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා විල්පත්තුව ගැන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් දාන්න කියලා. මේක තමයි හොඳම දේ. අපි මේක ගැන හොයලා බලමු. දැන් එක එක කටකතා යනවා, එක එක ෆොටෝස් දානවා, ඇමසන් එකේ ෆොටෝස් දානවා, එක එක විදියට විවිධ දැන් සංවිධාන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේක ඉතාම ඉක්මනින් මාසකින් දෙකකින් විල්පත්තුවට යන්න එයා ෆෝස් එක අරින්න ගිහිල්ලා ෆොටෝස් ටික ගන්න, කවුද මේවා කපලා තියෙනවා නම් කැපුවේ, කොහොමද කවුද අනුමැතිය දුන්නේ, අපි මොනවද කරන්න ඕනේ මේවා නවත්තන්න කියලා ඒ කොමිෂන් සභාවක් තුලින් ජනාධිපතිතුමාට තීරණය කරන්න පුළුවන්. මේක එතුමා පරිසර අමාත්‍යවරයා හැටියට මේක ඉතාම ඉක්මනින් මේ කටකතා පැතිරෙන එක නවත්තලා මේකට විසඳුමක් දෙන්න.
ඔබතුමා තව විනාඩියක් තියෙනවා.
ඉතින් ඒ හින්දා මේක විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව නොමග යවන, ඒ වගේම සමාජ වෙබ් අඩවි ජාලා සහ අනිකුත් දේවල් මේක දිගින් දිගටම උපුටා දක්මමින් අපේ රටේ කරන්න යන විනාශය විශේෂයෙන්ම වළක්වන්නට ඉතාම ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. ඉතින් ඒ තුළින් විශේෂයෙන්ම අපේ සංචාරක කර්මාන්තය අමාත්‍යංශය ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙන මේ සංචාර කර්මාන්තය ගැන අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දැක්කා වරායේ වැසිකිලි පහසුකම් ඒ නෞකාවලට මගින් ගේන නෞකාවලට වැසිකිලි පහසුකම් නැහැයි කියලා සඳහන් වුණා. විශේෂයෙන්ම මම අපේ රාජ්‍ය ඇමතිතුමාට ඉල්ලනවා ඒ පිළිබඳව සොයා බලලා සංචාරකයන් සඳහා ඒ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඒ අමාත්‍යංශත් එක්ක කතා කරලා වැඩපෙල්ලක් හදන්න කියලා කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable Mahavish Srinath Raja, you have 15 minutes.
துணை சபாநாயகர் அவர்களே, இன்று பாராளுமன்றத்திலே வெளியுறவுத்துறை அமைச்சை தொடர்பாகவும் அடுத்ததாக சுற்றுலா அமைச்சு தொடர்பாகவும் இங்கே விவாதம் இந்த குழுநிலை விவாதத்திலே இடம்பெறுகின்றது. முக்கியமாக இங்கே அமைச்சர் வெளியுறவுத்துறை அமைச்சர் இருக்கின்றார் திலக் மாரப்பானா அவர்கள். மிக அண்மையிலே சென்ற 21ஆம் தேதி ஐநா மனித உரிமை பேரவையில் நிறைவேற்றப்பட்ட ஒரு தீர்மானம் பற்றி நான் ஒரு சில வார்த்தைகளை மட்டும் நான் பேச விரும்புகிறேன். 2012ஆம் ஆண்டு முதல் இலங்கை தொடர்பாக இலங்கையிலே இடம்பெற்ற போர் குற்றங்கள் தொடர்பாக ஒரு தீர்மானம் 2012 மனித உரிமை பேரவையில் இடம்பெற்றது. அதைத் தொடர்ந்து 2015 பல தீர்மானங்கள் 13ஆம் ஆண்டு 14ஆம் ஆண்டு எடுக்கப்பட்டதற்கு தொடர்ச்சியாக 2015 31 என்ற தீர்மானம் மிக காத்திரமான ஒரு தீர்மானம் உருவாக்கப்பட்டது. அப்பொழுது இலங்கை அரசாங்கம் அந்த தீர்மானத்துக்கு ஆதரவு வழங்கவில்லை. ஆனால் போர் முடிந்ததும் செப்டம்பர் மாதத்திலே ஐநா சபையினுடைய செயலாளர் நாயகம் இலங்கைக்கு வந்த பொழுது அப்பொழுது ஜனாதிபதியாக இருந்த மஹிந்த ராஜபக்ச அவர்களுடன் ஒரு கையொப்பமிட்ட அறிக்கை ஒன்றை வெளியிட்டிருந்தார்கள். அந்த அறிக்கையிலே மஹிந்த ராஜபக்ச ஏற்றுக்கொண்ட ஒரு விடயம், ஐநா செயலாளர் நாயகத்தோடு உடன்பாடு செய்த பொழுது ஐநா சபையினுடைய மனித உரிமை பேரவை அப்பொழுது இந்த பிரேரணை எடுத்துக்கொள்வதற்கு முன்னோடியாக நாங்கள் போரிலே இடம்பெற்ற சம்பவங்கள் குற்றங்கள் தொடர்பாகவும் ஐநாவினுடைய வழிகாட்டல் வழியிலும் நாங்கள் விசாரணைகள் நடத்துவதற்கு ஆயத்தமாக இருக்கிறோம் என்று அவர் அப்பொழுது உடன்பாடு ஒன்றை செய்திருந்தார். அதைத் தொடர்ந்துதான் 2012ஆம் ஆண்டு ஐநா மனித உரிமை பேரவையிலே ஒரு தீர்மானம் கொண்டுவரப்பட்டது. 2015ஆம் ஆண்டு இந்த நாட்டிலே ஒரு ஆட்சி மாற்றம் ஏற்பட்ட பொழுது இலங்கையும் ஐநா மனித உரிமை பேரவையுடைய ஏற்கனவே இருந்த தீர்மானங்கள் 31 என்ற தீர்மானம் உட்பட அந்த தீர்மானங்களை அங்கே இணை அரசரனை வழங்கி 2015ஆம் ஆண்டில் மனித உரிமை பேரவையிலே 34-1 என்ற தீர்மானம் நிறைவேற்றப்பட்டது. இதெல்லாம் இலங்கை ஜனாதிபதியை மஹிந்த ராஜபக்ச முதல் பின்பு ஜனாதிபதியாக வந்த மைத்ரிபால சிறிசேனா அதற்கு பிறகு அரசு அமைத்துக் கொண்ட ஸ்ரீ ரணில் விக்ரமசிங்கா அமைச்சரவை எல்லோரும் அந்த தீர்மானத்தின் அடிப்படையில் 2015ஆம் ஆண்டிலே 47 நாடுகளும் ஏகமனதாக ஒரு தீர்மானத்தை நிறைவேற்றியிருந்தார்கள். அந்த தீர்மானங்கள் முறையாக நடைமுறைப்படுத்தப்படவில்லை என்பதுதான் இன்றைக்கு உலகம் முழுவதும் ஐநா மனித உரிமை பேரவையிலும் இறுதியாக மனித உரிமை பேரவை ஆணையாளர் சமர்ப்பித்த அறிக்கையும் தெளிவாக சுமத்தி நிற்கின்ற குற்றங்கள். நாங்கள் எங்களுடைய தமிழர்கள் சார்பிலே, தமிழ் தேசிய கூட்டமைப்பு சார்பிலே, தமிழர் கட்சியின் சார்பிலே நாங்கள் குறிப்பிடுவது என்னவென்றால், போர்க்குற்றங்கள் விசாரிக்கப்பட வேண்டும் என்பதில் நாங்கள் திட்டவட்டமாக இருக்கின்றோம். அதிலும் காணாமல் போனவர்களுடைய விடயம், நாங்கள் 2011-12ஆம் ஆண்டுகளில் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களோடு இனப்பிரச்சினைக்கான தீர்வு சம்பந்தமாக பேசிய பொழுது அந்த நேரத்திலே மஹிந்த ராஜபக்ச அவர்களும் அவருடைய தம்பி பசில் ராஜபக்ச அவர்கள் எங்களோடு பல சந்தர்ப்பங்களில் பேசியிருக்கின்றார். சிறையிலே அடைக்கப்பட்டவர்கள் அல்லது விடுதலை செய்யப்பட்டவர்கள் அல்லது காணாமல் போனவர்கள் தொடர்பாக அவர் கிட்டத்தட்ட 7-8 கோவைகளை ஃபைல்ஸ் கொண்டு வந்து படங்கள் உட்பட பலருடைய போராளிகளுடைய அல்லது விடுதலை புலிகள் என்று பெயர் சூட்டப்பட்டவர்களுடைய புத்தகங்களை அந்த கோவைகளை எங்களுக்கு காண்பித்தார். அதற்கு பிறகு சில நாட்களில் ஏற்றுக்கொண்ட விடயம், பவுனியாவிலே இருக்கின்ற முகாமுக்கு சென்று திரு சுமந்திரன் அவர்களும் திரு சுரேஷ் பிரேமச்சந்திரன் அவர்களும் அவர்களை பார்க்கலாம் என்று கூட பசில் ராஜபக்சாவும் அரசாங்கமும் கூறியிருந்தது. ஆனால் அங்கே சென்ற பொழுது ராணுவத்தினர் அவர்களை பார்க்க வேண்டிய இடத்துக்கு கூட அனுமதிக்காமல் தடுத்து விட்டார்கள். எங்களுடைய கோரிக்கை என்னவென்றால்,
கௌரவ எங்களுடைய திலக் மாரப்பான வெளியுறவுத்துறை அமைச்சர் அவர்களே, நாங்கள் காணாமல் போனவர்கள் என்ற விடயத்தில் அப்பொழுது இராணுவத்தினிடம் கையளிக்கப்பட்ட போராளிகள் அதாவது சரணடைந்தவர்கள் அவர்களுடைய பட்டியல் நிச்சயமாக அரசாங்க தரப்பிலே இராணுவ தரப்பிலே இருந்தது. அவர்களுடைய நிலைமை என்ன, அவர்களை பற்றி பல் சொல்லுங்கள் என்றுதான் ஒரு பக்கத்திலே காணாமல் போனவர்களுடைய உறவினர்கள் குடும்பத்தினர் தாய் தந்தையர்கள் கோரி நிற்கின்றார்கள். அவர்கள் கையளித்தார்கள், அதற்கான ஆவணங்கள் ஆதாரங்கள் இருக்கின்றன. தாய் தந்தையர் அல்லது சகோதரர்கள் விடுதலை புலிகளுடைய இயக்கத்திலே ஈடுபட்டவர்களை இராணுவத்திலே ஒப்படைத்தார்கள். அதற்கு நீங்கள் பதில் சொல்லியாக வேண்டும். பலவிதமான போர்க்குற்றங்கள் தேமாபரிக் பாம் போஸ்பரிக் கேஸ் இவைகள் மக்களை ஒரு இடத்திலே கூடும்படி அங்கே பாதுகாப்பாக கூடுங்கள் கூடியிருங்கள் பாதுகாப்பாக என்று சொன்னதற்கு பின்னர் பாதிக்கப்பட்டதாக பல தூதரங்களிலிருந்து எங்களுக்கு தகவல் கிடைத்தன. நாங்கள் அதை எங்களுடைய தலைவர் திரு சம்பந்தன் அவர்கள் அந்த நேரத்திலே டெல்லியிலே நடைபெற்ற சர்வதேச பத்திரிகையாளர்கள் மாநாட்டிலே கூட அதை எழுத்து மூலமாகவே சமர்ப்பித்திருந்தார். அதன்படியால் நான் அதை பற்றி இப்பொழுது விவரமாக செல்லவில்லை. போர்க்குற்றம், எங்கள் மக்கள் கொலை செய்யப்பட்டிருக்கிறார்கள், சாதாரண மக்கள் போரிலே கொண்டவர்களை பற்றி அது இன்னொரு வகையான விசாரணை இடம்பெற வேண்டும். ஆனால் அப்பாவிகளாக போரிலே இருந்து தப்பி பாதுகாப்பான இடங்களுக்கு வாருங்கள் என்று சொன்னதுக்கு பிறகு இப்படி குண்டுகள் வீசப்பட்டு அவர்கள் கொல்லப்பட்டது இன்னும் ஒரு முக்கியமான குற்றமாக நாங்கள் உங்களிடம் சொல்லி வைக்க விரும்புகிறோம். ஆகவே இதுவரை காலமும் 10 ஆண்டுகளுக்கு மேலாக 2012 முதல் மனித உரிமை பேரவையினுடைய தீர்மானங்கள் 15 ஆண்டு வரையிலே நீங்கள் அதுக்கு அனுசரணை 15 ஆண்டு தீர்மானத்துக்கு அனுசரணை வழங்கி அரசாங்கத்துடைய முழு ஆதரவோடு நிறைவேற்றிய தீர்மானங்களைத்தான் நாங்கள் முழுமையாக நிறைவேற்றுங்கள் என்று வற்புறுத்துகின்றோம். மஹிந்த ராஜபக்சே அவர்கள் இன்றைய ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களால் பிரதமராக நியமிக்கப்பட்டது இந்த நாட்டிலே நடைபெற்றது. ஒரு ராஜதந்திரி அல்லது எந்த ஒரு நாடாவது அவருக்கு வாழ்த்து தெரிவிக்கவில்லை, அவரை ஏற்றுக்கொள்ளவில்லை. பதிலாக அவருக்கு எச்சரிக்கை விடுக்கப்பட்டது. ஜனநாயகத்தை பாதுகாப்பதற்காக நாங்கள் போராடியதை நீங்கள் அறிவீர்கள். நீதிமன்றத்திலேயே எங்களுடைய தலைவர் சம்பந்தன் அவர்கள் தலைமையில் திரு கனக ஈஸ்வரன் வழக்கறிஞர், மூத்த வழக்கறிஞர் திரு சுவந்தன் அவர்கள் வாதாடினார்கள். இந்த அரசாங்கத்தினுடைய ஜனாதிபதி நடவடிக்கைகள் இருக்கின்ற அரசியலமைப்பில் 19வது திருச்சட்ட சட்டத்திற்கு விரோதமாக அமைந்தது என்று அந்த நீதிமன்றம் அனைத்து நீதிபதிகளும் அங்கே தீர்ப்பு ஒன்று வழங்கியிருந்தார்கள். ஆனால் சர்வதேசத்திலே நடைபெற்றது. இந்த நாட்டுக்கு உதவுவதாக ஏற்கனவே உடன்பட்ட உதவிகளை, நிதி உதவிகளை, பொருளாதார உதவிகளை அவர்கள் நிறுத்த ஆரம்பித்தார்கள். ஐரோப்பிய யூனியன், காமன்வெல்த், பொதுநலாய நாடு, அமெரிக்கா, ஜப்பான், ஜெர்மனி, இப்படி வரிசையாக அனைத்து நாடுகளும் இந்த நாட்டில் ராஜபக்சே வந்தவுடன் அந்த உதவிகளை நிறுத்துவதற்கு நடவடிக்கை எடுத்தன. போக்குவரத்து தடைகளை கூட விதிக்க வேண்டும் என்று சிந்தித்தார்கள். நான் கூறுவது என்னவென்றால், இந்த நாடு ஒத்துக்கொண்டு 2015 ஆட்சிக்கு வந்த அரசு அதன் 2015 நிறைவேற்றப்பட்ட அந்த தீர்மானத்துக்கு அரசரை வழங்கி அதை நாங்கள் நிறைவேற்றுவோம் என்று உறுதிப்படுத்திய அந்த நேரத்தில் இன்றைக்கு 2019 மீண்டும் உங்களுக்கு கால சந்தர்ப்பம் வேண்டும் என்று நீங்கள் கோருகின்றீர்கள். அதற்கு எதிராக இருக்கின்றார்கள். ஜனாதிபதியும் இன்றைக்கு அரசு அமைத்துக் கொண்டு நடத்திக் கொண்டிருக்கின்ற ரணில் விக்ரமசிங்கா அல்லது எங்களுடைய வெளியுறவு அமைச்சர் அவர்கள் ஒன்றுபட்டு ஒரு தீர்மானம் எடுத்திருக்க முடியாது என்று பத்திரிகைகள் வெளியிலே செய்திகள் இங்கே மைந்த சமரசிங் அவர்கள் கூறினார். இந்த பாராளுமன்றத்திலே ஜனாதிபதியும் நாங்களும் திரு வெளியுறவுத்துறை அமைச்சர் திரு திலக் மாரபானா அவர் சிறந்த ஆற்றல் உள்ளவர், ஏற்கனவே அந்த மனித உரிமை பேரவை ஐநாவிலே பங்கு பற்றியவர், அவர் சரியாக இந்த தீர்மானத்தை கொண்டு செல்வார் என்று சொன்னார். ஜனாதிபதி என்ன சொல்லுகிறார்? அங்கே சென்று திரக்மாரப்பான அவர்கள் வெளியுறவுத்துறை அமைச்சர் பேசுகிறேன் பேசிய அதற்கு பிறகு நான் அதில் வெட்டி திருத்தங்களை செய்துதான் அதை கொடுத்திருக்கின்றேன் என்று அவர் குறிப்பிடுகின்றார். ஐநா மனித உரிமை பேரவைக்கு கட்டுப்படாமல் அதனுடைய தீர்மானங்களை ஏற்றுக்கொள்ளாமல் அதை நடைமுறைப்படுத்தாமல் நாங்கள் உள்நாட்டிலேயே விசாரணைகளை தேவையானால் நடத்துவோம், அதை ஏற்றுக்கொள்ள அவர்களுடைய தீர்மானத்தை ஏற்றுக்கொள்ள மாட்டோம் என்று மிக தெளிவாக இரண்டு அரசுகளாக இந்த நாட்டிலே நிலையங்கள் நடைபெற்றிருக்கின்றன உலக சந்தர்ப்பத்திலே கூட. அதன்படியால் நாங்கள் தெளிவாக சொல்லுகின்றோம், மஹிந்த ராஜபக்சே அவர்களை பிரதமராக்கிய பொழுது சர்வதேச நாடுகள் அதுக்கு என்ன பதில் வழங்கியதோ அதே போல இந்த ஐநா மனித உரிமை பேரவையுடைய தீர்மானங்களை நீங்கள் நிறைவேற்றாது விட்டாலும் சர்வதேச நாடுகள் இந்த அரசுக்கு எதிராக இந்த நாட்டுக்கு எதிராக மஹிந்த ராஜபக்சேவுக்கு எதிராக எடுத்த நடவடிக்கைகள் போன்ற நடவடிக்கைகளை எடுப்பதற்கு நாங்கள் முயற்சிக்காமல் இருப்பதற்கு எங்களுக்கு வேறு வழி இருக்கவில்லை இருக்கின்ற அதுதான் ஒரு ஒரு வழியாக இருக்கின்றது. மனித உரிமை பேரவையுடைய தீர்மானங்களை நிறைவேற்ற வேண்டும் அல்லது எங்களுடைய மக்களும் வெளியுலகத்திலே இருக்கின்ற மக்களும் எங்களுடைய ஆதரவாளர்களும் புலம்பெயர்ந்த மக்களும் அல்லது ராஜதந்திரிகளும் மஹிந்த ராஜபக்சே பிரதமராக வந்தபொழுது என்ன நடவடிக்கைகளை எடுக்க ஆரம்பித்தார்களோ அதே நடவடிக்கைகளை மனித உரிமை பேரவையின் தீர்மானம் நிறைவேற்றுவதற்கு எடுக்க வேண்டும் என்று நாங்கள் வற்புறுத்துவோம் என்பதை நாங்கள் தெளிவாக இந்த சபையிலே சொல்லி வைக்க விரும்புகின்றேன். அடுத்ததாக இங்கே அமைச்சர் யோன் அமர்தங்க அவர்கள் வந்திருக்கவில்லை. நான் முக்கியமாக சில விடயங்களை குறிப்பிட விரும்புகிறேன். அவருடைய அமைச்சகங்கள் வைல்ட் லைஃப் அதாவது வனவிலங்கு பிரதேசம் இருக்கின்றது. இலங்கை உதித்த காலத்தில் இருந்து முழு பிரதேசமே காட்டு பிரதேசமாகத்தான் இருந்தது. மிருகங்கள் எல்லா இடங்களிலும் உயிர் வாழ்ந்திருக்கின்றன. ஆனால் அதற்கு பிறகு எல்லா இடங்களிலும் தெற்கிலும் சரி வடக்கு கிழக்கிலும் சரி தமிழ் பிரதேசங்களாக இருக்கின்ற பிரதேசங்களிலும் சரி அங்கே கிறிஸ்தவர்கள் இந்துக்கள் பௌத்தர்கள் ஆக தங்களை நம்பிக்கைகளை பிரகடனப்படுத்திக் கொண்டவர்கள் மீள குடியேறி இருக்கின்றார்கள். அவர்கள் குடியேறிய இடங்களை இன்று எழுந்தமானமாக இந்த வனவிலங்கு அமைச்சு அல்லது ஆர்கியோலஜிகள் தொல்பொருள் ஆராய்ச்சி நிறுவனம் அது கோஸ்டல் கன்சர்வேஷன் இப்படி எத்தனை நிறுவனங்கள் குறிப்பாக வடக்கு கிழக்கு மக்கள் மத்தியிலே முல்லைத்தீவிலே காங்கசந்துறையிலே கிளிநொச்சியிலே எங்கு பார்த்தாலும் அந்த நிலங்களை மக்கள் குடியேறி இருக்கின்ற நிலங்களை அல்லது இருக்கின்ற குடியேற வேண்டிய நிலங்களை தங்களுக்கு விரும்பியவாறு அதிகாரிகளும் அமைச்சர்களும் அந்த நிலங்களை பிரகடனப்படுத்தி அங்கே இருக்கின்ற மக்களை குடியேறிய மக்களை வெளியேறும்படி அடையாளமிடுகின்றார்கள். நாங்கள் பலமுறை இதை பற்றி பேசியிருக்கின்றோம், ஜனாதிபதியுடன் பேசியிருக்கின்றோம், பிரதமருடன் பேசியிருக்கின்றோம், கூட்டங்களில் நாங்கள் பேசியிருக்கின்றோம்.
Honorable, you have one more minute.
I have 15 minutes time, Honorable.
Yeah, we have given you 15 minutes. You started your speech at 10:58. It's almost over now.
No, that's I wanted to speak. I think I am not sure. That's I am not sure that I have taken 15 minutes.
I'm sorry, Honorable Member. We have kept the time.
அடுத்ததாக நான் மிக முக்கியமாக நேற்று முன்தினம் 22 தேதி நூற்றுக்கணக்கான போராட்டங்களை நடத்தி 2176 வழக்குகள் காணிகளை விடுவிக்க வேண்டும் என்று ராணுவ கட்டுப்பாட்டிலே பாதுகாப்பு வலயமாக ஹை செக்யூரிட்டி சோனாக பிரகடனப்படுத்தப்பட்ட அல்லது பொதுவாக ஒரு உதாரணமாக என்னுடைய வழக்கிலே கூட 2003 ஆண்டு தாக்கல் செய்யப்பட்டு 2007 ஆண்டிலே சரத்தன் சில்வா தலைமை இருந்த உச்சநீதிமன்றம் நிலங்கள் எல்லாம் விடுவிக்கப்பட வேண்டும் என்று எனக்கு ஆதரவாக தீர்ப்பு ஒன்றை வழங்கினார்கள். இன்றைக்கு 2176 வழக்குகள் காணிகளை விடாத மக்களுடைய சார்பிலே உச்சநீதிமன்றத்திலே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. விடுவிக்கப்பட்ட நிலங்களில் இன்றைக்கு நாங்கள் மிக நெருக்கடியை எதிர்நோக்குகின்றோம். காங்கேசன் துறையிலே தலசவனா ஆமி ரெசோர்ட் என்றுதான் அதுக்கு பெயர். அதை எந்த அடிப்படையில் கட்டினார்கள்? யாருடைய நிலம்? அதற்கு நிதி ஒதுக்கியவர்கள் யார்? ஆனால் இப்பொழுது அந்த தலசவிராவை மையமாக கொண்டு ஆங்கில பாடசாலை, சிறுவர் பூங்கா உட்பட தனிப்பட்ட பேருடைய நிலங்கள் இங்கே என்னுடைய எல்லா ஆவணங்களும் கையிலே இருக்கின்றன. அந்த காணிகளை எடுத்து சுற்றுலாவுக்காக பயன்படுத்துவதற்கு தலசவனா ராணுவ விடுதி என்ற பெயரில் இருக்கின்ற அதை மையம் அந்த விடுதியை மையமாக கொண்டு கையகப்படுத்துவதற்காக அவர்கள் அளவையாளர்களை சேவை கட்டளையிட்டிருக்கின்றார்கள். அதை கையகப்படுத்தும்படி அளவு செய்யும்படி. அடுத்ததாக நகுலேஸ்வரம் பிரதேசம் மிகவும் புனிதமான ஒரு பூமி, கோவில் பிரதேசம். நான் அந்த பிரதேசத்தை சார்ந்தவன். அங்கே இங்கே இருக்கின்றது 14 கோவில்கள். நான் வாசித்துக் கொள்ள நேரம் இருக்குமோ தெரியவில்லை. 14 இடங்கள் நவுலேஸ்வரத்தினுடைய ஒரு பகுதி, அந்த புனித பூமியுடைய பகுதி. அதைவிட பல கோவில்கள் இருக்கின்ற, நீரூற்றுகள் இருக்கின்ற, இந்து மக்கள் ஈமக்கடன் செய்கின்ற கடலோர பிரதேசம் உட்பட 64 ஏக்கருக்கு மேல் மஹிந்த ராஜபக்ச நேர்மையாக இல்லாமல் ஜனாதிபதி 16 ஆண்டு அங்கே வந்தபொழுது சொன் போய் பார்த்துவிட்டு அந்த மகா அதாவது அவருடைய மாளிகைக்குள், ராஜபக்ச மாளிகைக்குள் போகவில்லை. 200 கோடி ரூபாய்க்கு அந்த மாளிகை கட்டப்பட்டதாக சொன்னார். அது அமைச்சரவை பத்திரம் அனுமதி பெறாத மாளிகை என்று சொன்னார். அந்த மாளிகை மையமாக கொண்டு இப்பொழுது அதை சுற்றுலா பிரதேசமாக பிரகடனம் செய்து இந்து புனித பூமிகளையும் நீரூற்றுகளையும் ஈமக்கடன் செய்கின்ற கடலோரத்தையும் இன்றைக்கு கையகப்படுத்துவதற்கு சென்ற 22ஆம் தேதி அதை நில அளவு செய்வதற்கு உத்தரவிட்டார்கள்.
You have to conclude now, please.
Thank you very much. நாங்கள் ஏற்கனவே ஜனாதிபதியுடன் பேசினோம், பிரதமருடன் பேசினோம், தீர்மானங்கள் பல எடுக்கப்பட்டன. ஆனால் 22ஆம் தேதி எங்கள் மக்கள் கொதித்து போயிருந்தார்கள். நான் அங்கே இருந்தபடியால் 21ஆம் தேதி பிரதமரிடத்திலே இது தீர்மானிக்கப்பட்ட இடம், புனித பூமிகளை நீங்கள் கையகப்படுத்தக் கூடாது என்று நாங்கள் தீர்மானம் கட்டு அதை ஒத்துக்கொண்டிருக்கின்றோம். அதற்கு பிறகு அந்த நில அளவை நிறுத்தப்பட்டிருக்கின்றது. ஆனால் மக்களும் நாங்களும் கூடி கள்ளத்தனமாக இரகசியமாக ராணுவத்துடைய உதவியோடு அல்லது கடற்படை உதவியோடு அவர்கள் அளவை செய்துவிடக் கூடாது என்பதற்காக நாங்கள் எல்லாம் போய் எங்களுடைய எதிர்ப்பை அன்றைக்கு தெரிவித்திருக்கின்றோம். அதே போல இன்னொரு விடயம், அது சுற்றுலாவுக்குள் வராது விட்டாலும் சீமெந்து தொழிற்சாலை
தொழிற்சாலை
பொருளாதார அபிவிருத்திக்காக வேலை வாய்ப்புகளை வழங்குவதற்காக தொழிற்சாலை இயங்காது விட்டாலும் இயங்க முடியாது, செயல்பட முடியாது. அங்கே பல தொழில்துறைகளை கட்சி எழுப்பதற்காக பிரதமர் அவர்களும் நாங்கள் ஒரு தீர்மானத்துக்கு வந்திருந்தோம். அந்த நிலத்தை கூட கையகப்படுத்துவதற்காக அங்கே ஒரு கடற்படை தளத்தை அமைப்பதற்காக 227 ஏக்கர் நிலங்கள் அங்கே கையகப்படுத்தப்பட்டிருக்கின்றன. பொருளாதார ரீதியான கட்டமைப்புகளை உருவாக்குவதற்கு அமைச்சரவை பத்திரம் அமைச்சரவைக்கு முன்னால் இருக்கிறது, அது அங்கீகரிக்கப்பட்டிருக்கிறது, நிதி ஒதுக்கப்படுகிறது. இதை நீங்கள் இங்கே அமைச்சர் ஜோன் அமர்துங்கா அவர்கள் அவரிடம் பேசுவது சொன்னார், நீங்கள் சொல்லுவதை நாங்கள் ஏற்றுக்கொள்ளுகிறோம் என்று சொன்னார். இன்றைக்கு அவர் இங்கு வரவில்லை. அறுபடியால் உடனடியாக இத்தனை 30 ஆண்டுகளுக்கு மேலாக இந்த ராணுவ அடக்குமுறைக்குள்ளே அந்த கட்டமைப்புக்குள்ளே நிலங்கள் விடுவிக்கப்பட்ட இடங்கள் உட்பட பல கோவில்கள், பள்ளிக்கூடங்கள், இந்த புனித பூமிகளை நீங்கள் மீண்டும் கையகப்படுத்துவதற்கு, சுவீகரிப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டாம். அப்படி செய்தால் நாங்கள் மீண்டும் எத்தனையோ நூற்றுக்கணக்கான போராட்டங்களை ஜனநாயக ரீதியாக எரிய போராட்டத்தை பற்றி நான் இப்பொழுது குறிப்பிடவில்லை, அந்த மண்ணிலே செய்திருக்கின்றோம். ஆனபடியால் அந்த நிலங்களை கையகப்படுத்துவது, சுவீகரிப்பதை உடனடியாக ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் நாங்கள் வருகிற 1ஆம் தேதியும் அதை பற்றி ஒரு தீர்மானத்துக்கு வர இருக்கின்றோம். அதை நிறுத்தும்படி கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ.